තෙරුවන් සරණයි. අද සතියේ අංකපදා දවස 2017 වර්ෂයේ අගෝස්තු මාසයේ 8 වෙනිදා සවනට සිසිලස ජාත්‍යන්තර ධම්ම ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවකට එකතු වීමටයි සියලු අඥාන මිතුරු මිත්‍රයන් දැන් සැදී පැහැදී සිටින්නේ. ඉතින් අද දවසේදීත් බොහෝ සතිවල අඟහරුවාදා දිනයන්නි මෙන් ශ්‍රී ලංකාවේ සිට මේ ධම්මසභා මණ්ඩපයට එකතු වෙනවා පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් අද දවසේදී මේ වැඩසටහනට සම්බන්ධව සිටින ලෝක පුරා විවිධ රටවලින් සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන් වෙනුවෙන්, ඒ වගේම අනාගතයේදී මේ දේශනාවන් ශ්‍රවණය කරන සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන් වෙනුවෙන් මම පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමද නමස්කාර කර සිටිනවා. ස්වාමීන් වහන්සේ සියලු දෙනා වෙනුවෙන් මම උපවාසයට ආරාධනා කර සිටිනවා අද දවසේදී අපට ඒ ශ්‍රී සද්ධර්මයේ කොටසක් පැහැදිලි කර දෙන්න ලෙස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සවන් සිසිලක් සදහම් සාකච්ඡාවට සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේදීත් මේ පින්වත් පිරිස සූදානම් වන්නේ බුදුරණවහන්සේ වදාළ උතුම් දහම් කාරණා කිහිපයක් ඇසුරු කරගෙන අපේ ජීවිතය තුළ දහම් මගට උපකාර වන විදිහට ඒ දහම වටහා ගන්නට, අපට මේ දහම තේරුම් ගන්නට මූලිකවම තියෙනත ඕන කාරණාව තමයි ශ්‍රද්ධාව. බුද්ධ වචනය ගැන තියෙන ශ්‍රද්ධාව මුල් කරගෙන තමයි අපට අපේ ජීවිතය ගැන හොයන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. බුදුරණවහන්සේ තමයි අපට පෙන්වා දුන්නේ අපේ ජීවිතයේ අභ්‍යන්තරය, මේ සංසාර පැවැත්ම සිදුවෙන ආකාරය පිළිබඳව. ඉතින් ඒ නිසා අපි තුළ ඇති වී තිබෙන විදාකාර කොටු වෙච්ච රාමු වලින් තොරව විවෘත මනසකින් ස්වාධීන චින්තනයකින් යුක්තව ඒ දහම තේරුම් ගන්නට මහන්සි ගන්නට ඕනේ. එතකොට අපට පුළුවන්කමක් ලැබෙනවා ශ්‍රද්ධාවෙන් පිළිගත්ත ඒ දහම ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළින් අත්විඳින්න. එතකොට තමයි අපට සැබෑවට මේ ශ්‍රද්ධාව ඉස්පන්නේ. ඒ වගේම අපට මේ අපේ ජීවිතයේ යථාහස ස්වභාවය තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය මූලික කාරණාව තමයි ශ්‍රද්ධාව මුල් කරගෙන සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසමනසිකාරයයි. කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණය ඇහෙනවා. ඒ වගේම යෝනිසමනසිකාරය තුළින් ධම්මණදම් පටිපදාව කියන මෙන්න මේ කාරණා සියල්ලක්ම එකතු වුණාට පස්සේ අපේ ජීවිතය තුළ සත්‍ය අත්විඳලා ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ සඳහා අපි මේ දහම් සියලු දේවල්ම ප්‍රායෝගික ජීවිතයත් එක්ක ගලප ගන්නට ඕන. එතකොට අපට පුළුවන්කමක් ලැබෙනවා මේ දහමේ සැබෑ අර්ථය තේරුම් ගන්නට. ඉතින් මම මේ දවස් ටිකේම මේ පින්වත් පිරිසට පැහැදිලි කරන්න යෙදුනේ අපේ ජීවිතයේට සම්මාදිට්ඨිය ඇති කරගෙන ඒ සම්මාදිට්ඨිය තුළින් ප්‍රායෝගිකව ජීවිතයේ තුළ දහම අත්දකින්න වැඩපිළිවෙලක් පුරුදු කරන ආකාරය පිළිබඳව ඉතින් අදත් මම ඒ සඳහාම වටිනා සූත්‍ර දේශනාවක් තෝරගත්තා පැහැදිලි කරලා දෙන්න. සමහර විට මේ සූත්‍ර දේශනාව මේ පින්වතුන් අහලා තියෙන්නත් පුළුවන්. මේකේ වටිනා කරුණු ගණනාවක් ඉස්මතු වෙනවා අපේ ජීවිතයේ ප්‍රායෝගිකව දහම් මාර්ගය දියුණු කරගන්නට අවශ්‍ය වෙන විදිහට. මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකාය දෙකේ උපනිෂ සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර වැඩවාසය කරන කාලේ තමයි මේ දේශනාව වදාරන්නේ. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා, ජානතෝහම් භික්ඛවේ පස්සතෝ ආසවාණං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි සංවදා උපනිෂා මේ විදිහට ආශ්‍රය සේවෙන්න, දැන් කයේ ඥානය ඇති වෙන්න, ආශ්‍රය සේ වුණා කියන ඥානය නිකන් ඇති වෙන දෙයක් නෙමෙයි. දැන් එතකොට ආශ්‍රය ෂේ වෙන්නේ මෙහිම දනිමින් දැක්මින් වාසය කරගෙන ඉන්නකොට ආශ්‍රය ෂේ වෙනවා. හැබැයි ආශ්‍රය ෂේ වෙන්නට හේතුවක් තියෙනවා. ඒ හේතුව ඇතිවීමෙන් තමයි ආශ්‍රය ෂේ වුණා කියලා නෝන හටගන්නේ. මොකද්ද ඒ හේතුව? කාච බික්කවේ කයේ ඥානස්ස උප නිසා. මොකද්ද මේ ෂේ වුණා කියන ආශ්‍රය ෂේ වුණා කියන ඥානය හටගන්න ඇති වෙච්ච හේතුව? විමුක්ති තිස්ස වචනීය. නිදහස් වීම. නිදහස් වීමයි හේතුව කයේ ඥානයට ඇති වෙන්නට. ඊළඟට විමුක්තියත් නිකන් හට ගන්න එකක් නෙමෙයි. විමුක්තියන් පහම් බික්කවේ සෞපනිසං වදාමිනු අනුපටිසං. විමුක්තිය හටගන්නේ හේතුවක් නිසා. කොහොමද හේතුව විමුක්තියට? විරාගාතිස්ස වචනීය. විරාගය නොවැල්ම. එතකොට ආශ්‍රය වෙන්නට හේතුව ආශ්‍රය වෙන්න ඇති උනේ විමුක්ති වුණාට පස්සේ. විමුක්තිය ඇති උනේ විරාගයත් එක්ක නොවැළෙනකොට. එතකොට ඔන්න බලන්න මේකේ ලස්සන ප්‍රතිපදාවක් මේ ධම්ම මාර්ගය තුල පැහැදිලි වෙනවා අනුපූර්ව වශයෙන්. දැන් පංච උපාදානස්කන්ධය දනිමින් දකිමින් වාසය කරනකොට තමයි ආශ්‍රය වෙන්නේ. හැබැයි ආශ්‍රය වෙන්නේ විමුක්තිය වුණාට පස්සේ. විමුක්තිය ඇති වෙන්නේ විරාගය නොවැළීම රාගේ දුරු වීමෙන් තමයි විමුක්තිය ඇති වෙන්නේ. ඊළඟට විරාගයටත් හේතුවක් තියෙනවා. විරාගම් පහම් බික්කවේ සෞපනිසං වදාපිනෝ අනුපනිසං. විරාගයට හේතුවක් තියෙනවා. මොකද්ද විරාගයට හේතුව? කාච බික්කවේ විරාගස් සෞපනිසං. මොකද්ද විරාගයට හේතුව? නිබ්බිදා තිස්ස වචනීයම්. නිබ්බිදාවයි විරාගයට හේතුව. එතකොට නිබ්බිදාව කියන එක අපි විදාකාරින් අත් ගන්නිනවා. නිබ්බිදාව කියනකොට දැන් අපි සාමාන්‍ය කලකිරීම කියලා වචනයක් ඉස්මතු වෙනවා. නමුත් සාමාන්‍ය කලකිරීම කියන එක නෙමෙයි. යථාර්ථයේ දැකීම මුල් කරගෙන හටගන්න එහා නොයැලෙන්නට කලකිරීම කියන කාරණාව. නැත්නම් යථාර්ථ වශයෙන්ම ඇති වෙච්ච කලකිරීම. ඒක අපි පුජ්‍යල වශයෙන් දකින මේ කලකිරීම න්‍යාය නෙමෙයි. නිබ්බිදාවටත් හේතුවක් තියෙනවා. නිබ්බිදම් පහම් බික්කවේ සෞපනිසං වදාමිනෝ අනුපසිත නිසා. නිබ්බිදාවට මොකද්ද හේතුව? යථාභූත ඥාන දස්සනාං තිස්ස වචනීය. එතකොට නිබ්බිදාව හටගන්නේ යථාර්ථයේ හටගත්තද ඒ ආකාරයෙන් දකින නුවණින් තමයි නිබ්බිදාව හටගන්නේ. දැන් පංච උපාදානස්කන්ධය තමයි සමුදය අස්තංගමේ දනිමින් දකිමින් වාසය කරේ. ඒ වාසය කරනොත් හටගන්න දේ තේරුම් ගන්න දේමි. ඇති වෙන දේ යථාභූත ඥානය තියෙනවා. යථාභූත ඥානේ නිබ්බිදාව, නිබ්බිදාවේ විරාග, විරාගයෙන් විමුක්තිය, විමුක්තියෙන් තමයි විමුක්ති වුණා කියලා කයේ ඥානේ, ශේවිච්ච ඥානේ හටගන්නේ. යථාභූත ඥානයටත් හේතුවක් තියෙනවා. මොකද යථාභූත ඥානයට හේතුව? සමාධි තිස්ස වචනීය. සමාධියෙන් තමයි යථාභූත ඥානේ හටගන්නේ. සමාධිය තුලින් යථාභූත ඥානේ හටගන්නවා. යථාභූත ඥානය තුලින් නිබ්බිදාව හටගන්නවා. නිබ්බිදාවෙන් විරාගයේ, විරාගයෙන් විමුක්තිය, විමුක්තියෙන් විමුක්තිය වුණා කියන කය ඥානය හටගන්නවා. දැන් මේ විදිහට ඇති වෙන්නේ කොහොම කරනකොටද? පංච උපාදානස්කන්ධය හටගන්න නැති වෙන ආකාරයෙන් දකිමින් වාසය කරනකොට සිදුවෙන වැඩපිළිවෙලයි මේ පැහැදිලි කරන්නේ. පංච උපාදානස්කන්ධය හටගන්න නැති වෙන ආකාරයේ සමුදය අස්තංගමේ දකිමින් වාසය කරනකොට විමුක්ත වෙනවා, අන්තක්ෂ ආශ්‍රස්ත්‍ය වෙනවා. ආශ්‍රක්ෂය වෙන්නේ මෙන්න මේ කරුණු ටික ඇතිවීමත් එක්ක. එතකොට ඒ සමාධිය ඇති වුණත් එහෙනම් මේ වැඩපිළිවෙල පුරුදු කරනකොටමයි. ඊළඟට සමාධියට හේතුවක් තියෙනවා. සමාධින් පහම් බික්කවේ සෞපනිසං වදාමිනෝ අනුපනිසං. සමාධියට හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව නෙමේ සමාධිය හටගන්නේ. කොහොමද සමාධියට හේතුව? කාච බික්කවේ සමාධිස්ස උපනිසා. මොකද්ද සමාධිය හටගන්න හේතුව? සුකං තිස්ස වචනීය. සැපය තමයි සමාධියට හේතුව. ඊළඟට සැපය හටගන්නත් හේතුවක් තියෙනවා. සැපය හටගන්න හේතුව මොකද්ද? සුඛයට හේතුව පස්සද්ධී තිස්ස වචනීය. සැපය හටගන්න හේතුව සැහැල්ලුව. සැහැල්ලුව හටගන්නත් හේතුවක් තියෙනවා. සෞපනිසං පස්සද්ධීන් පහම් බික්කවේ සෞපනිසං වදාමිනෝ අනුපනිසං. සැහැල්ලුවට හටගන්න හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? කාච බික්කවේ පස්සද්ධියා උපනිසං. ප්‍රීති තිස්ස වචනීය. ප්‍රීතිය තමයි පස්සද්ධියට හේතුව. ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සැපය, සැපයෙන් සමාධිය. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ප්‍රීතියෙන් හටගන්න එකක් නෙමෙයි. ප්‍රීතියෙන් පහම් බික්කවේ සල්පනිසං වදාමිනෝ අනුපනිසං. මේ ප්‍රීතියට හේතුවක් තියෙනවා. කාච බික්වේ ප්‍රීතිය උපනිසා මොකද්ද ප්‍රීතියට හේතුව? පාමොජ්ජං තිස්ස වචනීය ප්‍රමුදිත භාවය. ප්‍රමුදිත භාවයක් ඇති වුණොත් තමයි ප්‍රීතිය හටගන්නේ. ප්‍රීතියෙන් සැහැල්ලුව හටගන්නවා. ඒ සැපසද්දියත් එක්ක සැපය හටගන්නවා. ඒ සැපෙන් සමාධිය හටගන්නවා. ඒ සමාධියෙන් යථාභූත ඥානය හටගන්නවා. ඒ යථාභූත ඥානයෙන් නිබිදාව, නිබිදාවෙන් විරාගයේ, විරාගයෙන් විමුක්තිය, විමුක්තුණා කියන හට විමුක්තුණාට පස්සේ කයේ ඥානය හටගන්නවා. ඊළඟට මේ ප්‍රමුදිත භාවය, ප්‍රමුදිත භාවයත් නිකන් හට ගන්න දෙයක් නෙමෙයි. පාමොජ්ජම් පහම් භික්කවේ සෞපනිසං වදාමිනු අනුපනිසං. මේ ප්‍රමුදිත භාවය හට ගන්න හේතුවක් තියෙනවා. මොකද්ද ප්‍රමුදිත භාවයට හේතුව? කාච භික්කවේ පාමොජ්ජස්ස උපනිසා සද්ධා තිස්ස වචනීය සද්ධා පහම් භික්කවේ සද්ධම් පහම් භික්කවේ සෞපනිසං වදාමිනු අනුපනිසං. සද්ධාවටත් හේතුවක් තියෙනවා. එතකොට බලන්න මේකේ ලස්සන පිළිවෙලක් තියෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාවෙන් ප්‍රමුජිත භාවය, ප්‍රමුජිත භාවයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පසද්දිය, පසද්දියෙන් සැපය, සැපයෙන් සමාධිය. ඒ සමාධිය යථාභූත ඥානෙ. යථාභූත ඥානයෙන් නිබ්බිදාව, නිබ්බිදාවෙන් විරාගය, විරාගයෙන් විමුක්තිය, විමුක්තියෙන් විමුක්ත වුණා කියන කයේ ඥානෙ ආශ්‍රවක්ෂේ වෙච්ච ඥානෙ හට ගන්නවා. ඊළඟට ශ්‍රද්ධාවටත් හේතුවක් තියෙනවා. ශ්‍රද්ධාවන් නිකන් හට ගන්න දෙයක් නෙමෙයි. දැන් එතකොට මුල මතක තියාගන්නට ඕන මේ දේශනාවේ කුමක් දනිමින් දකිනකොට ආශ්‍රවශය වෙන්නේ? පංචීපාදනස්කන්ධයේ හටගන්න නැති වෙන ආකාරයේ දනිමින් දකිමින් ඉන්නකොට ආශ්‍රවශය වෙන්නේ. එතකොට ආශ්‍රවශය වුණා කියලා නුණ හටගන්නවා. එතකොට ආශ්‍රවශය වුණා කියලා නුණ හටගත්තේ මෙන්න මේ හේතු නිසා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒ විදිහට මේ අනුපිළිවෙලට මේ කාරණා හටගත්තේ අර පංචීපාදනස්කන්ධයන්හි හට ගන්න නැති වෙන ආකාරයේ දකිමින් වාසය කරනකොට ශ්‍රද්ධාවටත් හේතුවක් තියෙනවා. කාච බික්කවේ සද්ධාය උපනිසා. මොකද්ද ශ්‍රද්ධාවට හේතුව? දුක්ඛං තිස්ස වචනීය. ශ්‍රද්ධාවට හේතුව දුක. මේ දුක නිසා කියනවා ශ්‍රද්ධාවට ගන්න. දුක්ඛං පහං බික්කවේ සෞපනිසං වදාමිනෝ අනුපනිසං. දුකටත් හේතුවක් තියෙනවා. දුකට හේතුව මොකද්ද? කාච බික්කේ දුක්ඛස්ස උපනිසා. ජාති තිස්ස වචනීය. එතකොට බලන්න ඉනං මේ ශ්‍රද්ධාව හටගත්තේ නිකන් නෙමෙයි. මේ ශ්‍රද්ධාව හටගත්තේ දුක තේරුම් ගැනීමත් එක්ක. ඒ දුකටත් හේතුවක් තියෙනවා. කොහොමද දුක තේරුම් ගත්තේ? දැන් පංචපාස්කන්ධයේ හටගන්න නැති වෙන ආකාරය දැකමින් වාසය කරද්දි තමයි ඇති වුනේ මේ සියලුම දේවල්. එතකොට ශ්‍රද්ධාව ඇති වුණා නම් මේ දුක තේරුම් ගැනීමත් එක්ක. එතකොට නේද දුක තේරුම් ගත්ත දුකට ඇති වෙන්න හේතුව දුක කියලා කියන්නේ මොකද්ද? ජාතිය නිසා හටගත්ත දෙයක්. ජාතියෙන් කියනවා මේ දුක හටගත්තේ. ජාතිය හේතු කරගෙනයි දුක ඇතිවීමට හේතුව. එතකොට හොඳට මූලයේ ඉඳලා මතක තියාගන්නට ඕන මේ පංචීපාදානස්කන්ධය උදේවයි දැකීමත් එක්කයි මේ සියලු දේවල් ඇති වුනේ කියන කාරණාව. ඊළඟට ජාතියටත් හේතුවක් තියෙනවා. ජාතියට මොකද්ද හේතුව? බහෝතිස්ස වචනීය. ජාතිය හට ගන්න හේතුව භවය. භවය නිසා භවම් පහම් භික්කවේ භවය නිසායි ජාතිය හටගත්තේ. භවයට හේතුවක් තියෙනවා. භවම් පහම් භික්කවේ සවපනිසං වදාමිනෝ අනුපනිසං. භවයට හේතුවක් තියෙනවා. මොකද්ද භවයට හේතුව? කාච භික්කේ වවස් උපනිසා. භවයට හේතු උපාදානස්කිස්ස වචනීය. උපාදානීය ප්‍රත්‍යෙනුයි භවය හටගත්තේ. උපාදානම් පහම් භික්කවේ සවපනිසං වදාමිනෝ අනුපනිසං. උපාදානට හේතුවක් තියෙනවා. මොකද්ද උපාදානයට හේතුව? උපාදානිය හටගන්න හේතුව තමයි තණ්හාව. තණ්හාවෙන් උපාදානිය හටගන්නවා. ඒ වගේම තණ්හාවටත් හේතුවක් තියෙනවා. තණ්හාවට හේතුව තමයි වේදනාව. කාච බික්කේ තණ්හාය උපනිසා. තණ්හායට හේතුව මොකද්ද? වේදනා තිස්ස වචනීය. තණ්හාවට හේතුව වේදනාව. ඒ වගේම වේදනාවත් නිකන් හටගන්න දෙයක් නෙමෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ තමයි ස්පර්ශය. ඊට පස්සේ ස්පර්ශයට හේතුවක් තියෙනවා හටගන්න. සලායතන. සලායතනත් නිකන් හටගත්ත දෙයක් නෙමෙයි. ඒකත් හටගත්තේ හේතුවක් නිසා. නාම රූප. නාම රූපයත් හටගත්තේ හේතුවක් නිසා. නාම රූපේ හටගන්න හේතුව විඥානෙ. විඥානත් හටගත්තේ හේතුවක් නිසා. ඒක හටගන්න හේතුව තමයි සංස්කාර. ඒ වගේම සංස්කාර හටගන්නත් හේතුවක් තියෙනවා. මොකද සංස්කාර හටගන්න හේතුව මේ අවිද්‍යාව. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනයි සංස්කාර හටගත්තේ. මෙන්න මේ විදිහට ඉතිකෝ භික්කවේ මහණෙනි මෙන්න මේ විදියට අවිද්‍යාව උපනිසා සංඛාර අවිද්‍යාව සංස්කාරයට හේතුවක් වෙනවා. සංඛාර උපනිසා විඥාන සංස්කාරය විඥාණයට හේතුවක් වෙනවා. විඥාන උපනිසා නාම රූපං විඥානයේ නාම රූපයට හේතුවක් වෙනවා. නාම රූප නිසා සලායතනං නාම රූපයේ සලායතනට හේතුවක් වෙනවා. සලායතන රූප නිසා පස්සෝ සලායතන ස්පර්ශයට හේතුවක් වෙනවා. පස්සෝ රූප නිසා වේදනා ස්පර්ශේ වේදනාවට හේතුවක් වෙනවා. වේදන රූප නිසා තණ්හා වේදනාව තණ්හාවට හේතුවක් වෙනවා. තණ්හා රූප නිසා උපාදානං තණ්හා උපාදානට හේතුවක් වෙනවා. උපාදාන රූප නිසා බහෝ උපාදානට භවයේ හේතුවක් වෙනවා. බහෝ රූප නිසා ජාති භවයේ ජාතියට හේතුවක් වෙනවා. ජාතු රූප නිසා දුක්ඛං ජාතිය දුකට හේතුවක් වෙනවා. දුක්ඛූප නිසා සද්ධා අන්න දුක හේතුවක් වෙනවා සද්ධාවට. සද්දූප නිසා පාමුජ්ජං සද්ධාව ප්‍රමුජිත භාවයට හේතුවක් වෙනවා. පාමුජ්ජූප නිසා ප්‍රීති ප්‍රමුජිත භාවය ප්‍රීතියට හේතුවක් වෙනවා. ප්‍රීති රූප නිසා පස්සද්ධි ප්‍රීතිය පස්සද්ධියට හේතුවක් වෙනවා. පස්සද්ධි රූප නිසා සුඛං පස්සද්ධියේ සැපයට හේතුවක් වෙනවා. සුඛූප නිසා සමාධි සැපයේ සමාධියට හේතුවක් වෙනවා. සමාධූප නිසා තහබූත ඥාන දස්සනං සමාධියේ තහබූත ඥානය ඇති වෙන්න හේතුවක් වෙනවා. තහබූත ඥානූප නිසා නිබ්බිදා තහබූත ඥානය නිබ්බිදාවට හේතුවක් වෙනවා. නිබ්බිදූප නිසා විරාගෝ නිබ්බිදා විරාගයට හේතුවක් වෙනවා. විරාගූප නිසා විමුක්ති විරාගයේ විමුක්තියට හේතුවක් වෙනවා. විමුක්ති රූප නිසා කය ඥාන අන්න විමුක්තිය කය ඥානයට හේතුවක් වෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළදී ලස්සනට පැහැදිලි කරනවා. පංචපාදානස්කන්ධයේ උදේවයි දක්ිනමින් වාසය කරනකොට මෙන්න මේ විදිහට ආශ්‍රක්ෂය දක්වාම යන වැඩපිළිවෙල. දැන් මෙතනදී දුක තේරුම් ගැනීමෙන් සද්ධාව ඇති වෙනවා. දුක කොහොමද තේරුම් ගත්තේ? දුක තේරුම් ගත්තේ සකස් වෙන ආකාරයෙන්. සකස් වෙන ආකාරයෙන් දුක තේරුම් ගත්තේ. කොහොමද සකස් වෙන ආකාරයෙන් තේරුම් ගන්න දුක? බුදුරජාණන් වහන්සේ දුක තුනක් විස්තර කරනවා. දුක්ඛ දුක්ඛ, විපරණාම දුක්ඛ, සංඛාර දුක්ඛ. එතකොට නම් මෙතන තේරුම් ගත්තේ මොකද්ද? මේ සංඛාර දුක්ඛය කියන කාරණාව. සකස් වෙන ආකාරයයි දුකට හේතුව මේ අවිද්‍යාව පත්‍ය කරගෙන හටගත්ත පංච පාදානස්කන්ධ. අවිද්‍යාව පත්‍ය කරගෙන හටගත්ත. අන සකස් වීම යහුණේ. එතකොට සකස් වෙන අවිද්‍යාව මුල් කරගෙන. අන්න ඒක නිසා සද්ධාව ඇති වුණා. ඒ සද්ධාවෙන්, ඒ සද්ධාව ඇති වෙන බුදුරණ වහන්සේ කියපු කාරණාව තමා තුළින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ නිසා සද්ධාව, සද්ධාවෙන් අන්න සද්ධාව මුල් කරගෙන ප්‍රමුජිත භාවය ප්‍රමුජිත භාවයේ මුල් කරගෙන හටගන්නවා ප්‍රීතිය. ප්‍රීතියෙන් සැපය, සැපයෙන් සමාධිය. අන්න ඒ සමාධිය හටගත්තේ නම් අර පංච උපාදාන ස්කන්ධයේ උදේවයි දැකීමෙන් වාසය කරනකොට. බුදුරණවහන්සේගේ තව දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තුල සමාධි භාවනා කියලා දේශනාවක්. ඒ දේශනාවේ සමාධි හතරක් විස්තර කරනවා. එක සමාධියක් තමයි ජිතසම සුඛ විහරණය පිණිස පවතින සමාධිය. ඒ තමයි ධ්‍යාන හතර විස්තර කරනවා. චිත්ත ධම්ම සුඛ විහරණය පිණිස මේ සමාධි හතර උපකාර වෙනවා කියලා. ධ්‍යාන හතර. අනිත් සමාධිය තමයි දිබ චක්කු දිවස උපකාර, දිවස ඇති කරගන්නට හේතු වෙනවා ඥාන දර්ශන. ඒ කියන්නේ ඥාන දර්ශනයක් ඇති කරගන්නට හේතු වෙනවා ආලෝක සංඥාව මෙනෙහි කිරීම. ඊළඟට සති සම්පජන්‍ය ඇති කරගන්න හේතු වෙනවා සිහියෙන් වේදනා විතර්ක සංඥා තේරුම් ගන්න එක. ඊළඟට ආස්වාක්ෂයේ පිණිස උපකාර වන සමාධිය හරියට විස්තර කරනවා කුමද්ද? පංච පාදනස්කන්ධයේ උදේවය දැකීමෙන් හටගන්න සමාධිය. එතකොට එහෙනම් මෙතන හටගත්ත මේ සමාධිය කුමද්ද? පංච පාදනස්කන්ධයේ උදේවය දැකීමෙන් හටගත්ත සමාධියක් තමයි මේ තියෙන සමාධිය. මොකද දේශනාව පටන් ගද්දීම පැහැදිලි කරා මේ පංච පාදනස්කන්ධයේ උදේවය දැකීමෙන් වාසය කරනකොට මෙන්න මේ සමාධිය හට අරගෙන යථාභූත ඥානය ඇති කරගෙන විමුක්තිය වෙලා ආස්වාක්ෂේ වෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරා. එතකොට ඒ විදිහට යන වැඩපිළිවෙලක් ඔස්සේ තමයි මේ මාර්ගය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණේ. එතකොට අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්න වැඩපිළිවෙල දැකීමෙනුයි මේ ශ්‍රද්ධාව ඇති වුණේ. දැන් මේකේ ලස්සන තව කාරණා උදාහරණයක් මේක පැහැදිලි කරනවා. කන්දක් උඩට වහිනකොට උඩ පුංචි ජලාශ පිරෙනවා. ඒ පුංචි ජලාශ පුංචි වලවල් පිරලා පුංචි දිය ඇලවල් හැදිලා ඊළඟට ටික ටික ලොකු ඇලවල් හැදිලා මේ ඊළඟට විශාල ගංගාවල් හැදිලා මහා සමුද්‍රය පිරෙනවා. අන්න ඒ වගේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒව මේව කෝ භික්ඛුවේ අවිද්‍යාව නිසා සංඛාර. මෙන්න මේ විදියටයි මහණෙනි, අවිද්‍යාව හේතුවක් වෙනවා සංස්කාරයට, සංස්කාරය හේතුවක් වෙනවා විඥාණයට විඥාණයේ හේතුවක් වෙනවා, නාම රූපයේ හේතුවක් වෙනවා, සලආයතනයට සලආයතන හේතුවක් වෙනවා, ස්පර්ශයට ස්පර්ශයේ හේතුවක් වෙනවා, වේදනාවට වේදනාව හේතුවක් වෙනවා, තණ්හාවට තණ්හාව හේතුවක් වෙනවා, උපාදානට උපාදාන හේතුවක් වෙනවා, භවයට භවයේ හේතුවක් වෙනවා, ජාතියට ජාතිය හේතුවක් වෙනවා, දුකට දුක හේතුවක් වෙනවා, ශ්‍රද්ධාවට ශ්‍රද්ධාව හේතුවක් වෙනවා, ප්‍රමුදිත භාවයට ප්‍රමුදිත භාවය හේතුවක් වෙනවා, ප්‍රීතියට ප්‍රීතිය හේතුවක් වෙනවා, සැහැල්ලුවට පස්සද්ධියට පස්සද්ධිය හේතුවක් වෙනවා, සැපයට සැපේ හේතුවක් වෙනවා, සමාධියට සමාධිය හේතුවක් වෙනවා, යථාභූත ඥාණයට යථාභූත ඥාණයේ හේතුවක් වෙනවා, නිබ්බිදාවට නිබ්බිදාව හේතුවක් වෙනවා, විරාගයට විරාගයේ හේතුවක් වෙනවා, විමුක්තියට විමුක්තියේ හේතුවක් වෙනවා, ආශ්‍රවක්ෂේ වුණා කියන නුවණ හඳුන්වන්නට. එතකොට මෙතන මේ අවිද්‍යා සංකාර විඤ්ඤාණ නාම රූප කියන මේ පටිච්චසමුප්පාද න්‍යාය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙනවා කියලා දැක්කනම් ඒ න්‍යාය ඇති වුණා නම් මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ඇති වෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට නියම ආකාරයේ මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන කියන මේ පත්‍යේ පච්චුප්පන්න ස්වභාවය ප්‍රත්‍යයෙන් උපන් ස්වභාවය නොදකින නිසා තමයි අපට සැබෑවටම ඒ මේ වැඩපිළිවෙල සම්පූර්ණ සිදුවෙන්නේ නැත්තේ. ඒතර පංචීපාදනස්කන්ධය සමුදය අස්තංගේ මේ දකින්නකොට අර මං අර ඉදා කලින් පින්දපාත පාරිසුද්ධ සූත්‍රයේදී පැහැදිලි කරා අර පින්දපාත යනකොට හටගන්න කෙලෙස් ආපස්සට ඇවිදලා සිහි කරලා ඒ ප්‍රහාණය කරන මහසි ගන්නවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරා. එතකොට ඒ හටගන්න කෙලෙස්ය ප්‍රහාණය කරන්න ගන්න මහසි කියලා කියන්නේ ඒ කෙලෙස්ය හටගන්න හේතුව කුමක්ද කියලා හොයනකොට මෙන්න මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හට ගැනීම අහුවෙන්නට ඕනේ. එහෙම අහුවෙච්ච වෙලාවට මේ සියලු දේවල් ප්‍රකට වෙනවා. අන්න එතකොට ශ්‍රද්ධාව ඇති වෙලා ඒක නිතර නිතර මේ හේතුපත්ති වශයෙන් පංචපාස්කන්ධයේ මේ සකස් වීම දකිමින් වාසය කරනකොට එනවා සමුදියේ තමයි අහුවෙන්නේ. මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ දකින න්‍යාය අහුවෙන්නේ. එහෙම දකිමින් වාසය කරනකොට මොකද වෙන්නේ? අර ප්‍රීතිය ප්‍රමුචිත භාවය ප්‍රීතිය පස්සද්ධිය සුඛය සමාධිය තහබුත ඥානෙ නිබ්බිදා විරාග විරාගය ඊළඟට විමුක්තිය ආසවක්ෂේ ඥානෙ දක්වාම ඒ වැඩපිළිවෙල ඉදිරියට ගමන් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා අනිවාර්යෙන් ආශ්‍රය කරන බව. මොකද ඒකට හේතුව එයා මේ පටිච්චසමුප්පාද න්‍යාය නියමාකාරයෙන් අත්විඳපු නිසා, පටිච්චසමුප්පාද සමුදයත් නිරෝධයත් නියමාකාරයෙන් අත්විඳපු නිසා එයා මෙන්න මේ වැඩපිළිවෙල ඔස්සේ මුක්තිය කරා ගමන් කරනවා. ඉතින් ඒ නිසා මේ දේශනාව තුළ අපට ගොඩාක් කාරණා තේරුම් ගන්නට හේතු වන කාරණා තියෙනවා. ආශ්‍රවක්ෂේ වෙන්නේ කොයි විදිහටද? ආශ්‍රවක්ෂේට උපකාරන සමාධිය කොයි විදිහටද? ඒ වගේම ආශ්‍රවක්ෂේ සඳහා ශ්‍රද්ධාව හේතුවන්නේ කොහොමද? මේ ශ්‍රද්ධාව වැඩි වෙන ආකාරය කොයි විදිහටද මේක සිදුවන්නේ කියලා ගොඩාක් කාරණා මේ දේශනාව තුළින් ඉස්මතු කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. එතකොට මේ විදිහට ශ්‍රද්ධාව යථාර්ථය දැකීමෙන් හටගන්න ශ්‍රද්ධාවත් යථාර්ථය දකින්නට ප්‍රථමව අපට මේ සංස්කාර දුක කියන කාරණාව මූලිකව තේරුම් ගන්න ප්‍රථමව අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතයේ අපට ප්‍රකට දුක. මෙන්න මේ ප්‍රකට දුක තේරුම් අරගෙන ඒ දුකෙන් නිදහස් වෙන්න හොයනකොට නිදහස් වෙන විදිහ අපට පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන්නට ඕනේ මූලිකව. ඒක මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ කියපු විදිහට මේ හේතුඵල න්‍යාය ඉමසන්නට ඕනේ. එහෙම හේතුඵල න්‍යාය ඉමසනකොට හේතුමල න්‍යාය තමා තුළින් අත්විඳිනකොට මෙන්න මේ විදිහට ශ්‍රද්ධාව ඇති කළා. ඒ ශ්‍රද්ධාව තුළින් විමුක්තිය කරා ආශ්‍රවක්ෂේ කරා යන වැඩපිළිවෙල ඒ හේතුපත්ති වෙලා සිදු වෙනවා. ඉතින් ඒ නිසා අපට මේ දේශනාව මහඟු උපකාරයක් වේවි. මාර්ගයේ බොහෝ කාරණා මාර්ගය තුළ නිරවුල් කරගන්නට නිවැරදි කරගන්නට ඒ තුළින් දහම් මාර්ගය අපට පැහැදිලි කරගෙන ඒ විමුක්තිය කරා ගමන් කරන්නට. ඉතින් ඒ නිසා මේ දේශනාවේ ගොඩාක් කාරණා ඇතුළත් වෙලා තියෙනවා. අපට සාකච්ඡාව තුළින් මේ කියාදාල කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දේශනාව අපි සියලු දෙනාම අපේ ජීවිතේ වටහා ගන්නට උපකාරයක් කරගනිමු. මේ සම්බන්ධයෙන් මතුවෙන ගැටලු, මේ සම්බන්ධයෙන් කතා කරන්නට ඕන, පැහැදිලි කරගන්නට ඕන කාරණා අපි සාකච්ඡාව තුළින් සාකච්ඡා කරමු. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු.
තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. දැන් මේ සූත්‍ර දේශනාවේදී හොඳින් පැහැදිලි වුණා අවිද්‍යාව හේතු වෙලා කරුණු 12ක් පටිච්චසමුප්පාදයේ කරුණු 12ෙන් දුක ඇති වෙන ස්ථානයට වෙනකන් සත්වයා කියන හට ගැනීම හටගත් ආකාරය සහ දුක කියන කාරණාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් එතනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් එතනින් එහාට මේ දැකීම මේ සිදුවීම අංග 12 යටතේ වුණ සත්‍යය කියන හට ගැනීම මිදීම දක්වා යන ගමනක් ලෙස බොහොම පැහැදිලිව ඒක ප්‍රත්‍යක්ෂ වුණා අපේ හඳුරන්නේ ඒකෙදි පොඩ්ඩක් එතනින් එහාට තියෙන කරුණු ටිකක් පැහැදිලි කර ගැනීමට මේ ප්‍රමුදිතතාවය ප්‍රීතිය වගේ දේවල් අපිට එකින් එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං මේ ඒක අවබෝධයට හුඟක් උපකාරී වේ අපේ හඳුරන්නේ සර්වන් සර්ණයි
දේවන් සර්ණයි පටිච්චසමුප්පාද න්‍යාය තේරුම් ගත්තට පස්සේ ඒ පටිච්චසමුප්පාද න්‍යාය වටහා ගැනීමත් එක්කම ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ කියන්නේ ඒ ශ්‍රද්ධාව සාමාන්‍යයෙන් කෙනෙක් ඇති කරගන්න ශ්‍රද්ධාව නෙමෙයි. තමා තුළින් දහම දැකීමත් එක්ක ඇති වෙන ශ්‍රද්ධාව. එතකොට ඒ ශ්‍රද්ධාව නිසා ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන ප්‍රමුචිත භාවයක් ඇති වෙනවා. ප්‍රමුචිත භාවයේ මේ ප්‍රීතිය, සැහැල්ලුව, සුඛය ඒ වගේම සමාධිය මුල් කරගෙන මෙතාබුත ඥාණ දක්වා මේ දියුණු කරන මාර්ගය පැහැදිලි කරනකොට එතන වැඩෙන දේවල් තමයි බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම වැඩෙනකොට බොජ්ජංග ධර්ම තුල සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම සියල්ලක්ම එතන වැඩෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. දැන් අපි හිතමු මේ පටිසමුප්පාද න්‍යාය මේ විදිහට නිරවුල්ව වැටෙනකොට දැන් පටිසම්පා නිරවුල්ව වැටුනේ වැටෙන්නේ විදිහට මේ පංචපාස්කන්ධයේ හටගන්න නැති වෙන ආකාරය ප්‍රඥාවෙන් දකිනකොට එතකොට පංචපාස්කන්ධයේ හටගන්න නැති වෙන ආකාරය ඒ කියන්නේ පටිසමුප්පාදයේ මේ සමුදය අහු වෙනකොට ඒ අවස්ථාව තුල ධම්මවිචය ඒ කියන්නේ නුවණින් විමසීමක් සිදු වෙනවා. සතියේ මුල් කරගෙන සීයේ මුල් කරගෙන ඒ පංචපාදනස්කන්ධය හටගන්න නැති වෙන ආකාරය තේරුම් ගන්නට නුවණින් විමසනවා. මේ නුවණින් විමසනකොට මොකද වෙන්නේ? ඒ කාරණාව වැටහෙනකොට දැන් අපි හිතමු අපට අකුසලයක් ඇති වුණා. රාගයක් හෝ දේශයක් ඇති වුණා. මේක ඇති වුණාට පස්සේ මේක ඇති වුණ ආකාරය හේතුඵල වශයෙන් පටිච්චසමුප්පාද න්‍යායයට අනුව විමසනකොට අන්න ඒ කාරණාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කරගෙන මේක සිදුවෙන ආකාරය අත්විඳිනකොට ඒ අත්විඳීමත් එක්ක ප්‍රීතිය හට ගන්නවා. දැන් බොජ්ජංග ධර්මයක් කතා කරොත් එහෙම අර ධම්මවිචයත් එක්ක සති ධම්මවිචය විතර වීරියක් තියෙන තෝණ වීරියකින් තොරව කරන්න බෑ. වීරිය කියලා කියන්නේ කායික වීරිය නෙමෙයි. අකුසල දැන් එතන ඒ සත්‍ය ස්වභාවය තේරුම් ගන්නට ඒ සඳහා යොමු කරපු වීරියක්. දැන් අර චත්තාරීසක සූත්‍රයේ තුලදී පැහැදිලි කරා එතෙන්ද සම්මාදිට්ඨිය ඇති කර ගන්නට ඒ සඳහා යොමු කරන සිහිය සතිය ඒ වගේම එතන තියෙන දුස්ත්‍ය සම්මාදිට්ඨිය ඒ වගේම එතන පවත්වන සිහිය සම්මා සතිය ඒ සඳහා කරන වීරිය සම්මා වායාමය. එතකොට වීරියක් ඉතින් අවශ්‍ය වෙනවා. එතකොට ඒ ධම්මවිචයයි සතියයි වීරියයි මේ ඔක්කොමත් එක්ක මේ ධහම වැටෙනකොටන්න ප්‍රීතිය බොජ්ජංගයක් හැටියට වැඩෙනවා. ඒ වගේම ප්‍රීතිය පස්සද්ධිය සමාධිමේ සියලු බොජ්ජංග ධර්ම වැඩෙනවා. එතකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙනකොට ඒ බොජ්ජංග ධර්ම වැඩි වීම තමයි මේ අනුපිළිවෙල මෙතන පැහැදිලි වුනේ. පංචපාදනස්කන්ධයේ සත්‍ය ස්වභාවය වැටෙනකොට ඒ වැටහීමත් එක්ක හටගන්න බොජ්ජංග ස්වභාවය. එතකොට එතනදී දැන් බොජ්ජංගවල ප්‍රීතියයි පස්සද්දේ සමාධියයි ඒ කරුණු තුන විතරයි පැහැදිලි කරේ. නමුත් මෙතන තව වැඩිපුර විස්තරයක් පැහැදිලි කරනවා. ඒ තමයි මේ පංචීපාදනස්කන්ධයේ සමුදය අස්තංගේ මේ දකින්නකොට පටිච්චසමුප්පාද න්‍යාය අහු වෙනකොට දැන් එතකොට පංචීපාස්කන්ධයේ සමුදය අස්තංගේ මේ දකින්නකොට අහු වෙන පටිච්චසමුප්පාදයි. අවිද්‍යාව පත්‍ය කරගෙන මේ හට ගන්න ආකාරය. එතකොට නං අවිද්‍යාව වෙනුයි මේක ඇති උනේ. එහෙනම් සත්‍යම දැකීමෙනුයි මේක ඇති උනේ. සත්‍ය දකින්නකොට මේක හට ගන්නේ නැහැ. මෙන්න මේක දකින්නකොට බුදුරජාණන් වහන්සේ කියපු කාරණාවට ශ්‍රද්ධාවත් ඒ වගේම ඒ තුලින් ප්‍රමුජිත භාවය ප්‍රීතියක් සැපය සැහැල්ලුව ඒකින් සමාධියක් මේ සියල්ලක්ම හට ගන්නවා. ඒක තමයි අර බුද්ධ ධර්මවල වැඩෙන්නේ. එතකොට නැවත පංචපාදනස්කන්ධ සකස් වෙන ක්‍රියාවලිය නිරන්තරයෙන් අත්විඳිනකොට අන්න බොජ්ජංග භාවිතා බහුලීකතා වෙනවා. බොජ්ජංග භාවිතා බහුලීකතා වෙනකොට මොකද වෙන්නේ? බොජ්ජංග භාවිතා බහුලීකතා වෙනවා කියලා කියන්නේ අර සකස් වෙන පංචපාදානස්කන්ධ නිරන්තරයෙන්ම සත්‍ය දකින්න. නිකම් බොජ්ජංග සකස් වෙන්නේ නැහැ. ඒ බොජ්ජංග ධර්ම සකස් වෙන්නේ නිරන්තරයෙන් මේ පංචපාදානස්කන්ධයෙන් සත්‍ය දකින්නකොට. සත්‍යන දකින්න බොජ්ජංග ධර්ම සකස් වෙනවා. ඒ බොජ්ජංග ධර්ම තුල සත්‍ය බොජ්ජංග ධර්ම තුලත් දැන් අර සංගිත්‍තනිකයේ සූත්‍රය තියෙනවා ඉන්ද්‍රිය ධර්ම වල සත්‍ය දැකලා නිදහස් වෙච්ච කෙනා තමයි අරහත් රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒතර බොජ්ජංග ධර්මත් තමන්ගේ ජීවිතයේ තුල උපාදානයකින් එක්ක තියෙනවා. බොජ්ජංග ධර්මත් අල්ල ගැනීමක් තියෙනවා නිකලස් වෙන තාක්කල්ම. එතකොට බොජ්ජංග ධර්මයන් තමන් තුල ගොඩනැගිච්ච මේ බොජ්ජංග ධර්මත් ඒක තුල හටගත්ත ඒ සමාධියත් ඒ සියල්ලක්ම තුල පිහිටලා ඒ තුලින් මමත්වයකින් තොරව එකතු වෙච්ච මාර්ගාංගයක් හැටියට නිවීම පිණිස සකස් වෙච්ච මාර්ගාංගයක් හැටියට මේ බොජ්ජංග ටික දකිනකොට අන්න එතනදි තමයි සැබෑවටම බොජ්ජංග තුලින් ගොඩනැගිච්ච සමාධිය තුල පිහිටලා සත්‍ය දකිනකොට බොජ්ජංග තුලින් සමාධිය ඇති වුණා. ඒ බොජ්ජංග තුලින් ඇති වෙච්ච සමාධිය තුල පිහිටලා අන්න යතහ භූත ඥානය හට ගන්නවා සියල්ලංගෙම. යතහ භූත ඥානය සියල්ලංගෙම හට ගන්නවා. මාර්ගයේ පවා දකින්නවා. අන්න එතකොට නිබ්බිදාව එනම් මේ සියලු දේවල් පවත්වනට තියා කැමැත්තක් ඇති වෙනවා. අන්න නිබ්බිදා විරාග. අන්න එතකොට නොයැලෙනවා. එතකොට ඒ නිබ්බිදා විරාග වුණේ යථාභූත ඥානය ඇති වෙච්ච නිසා. එතකොට ඒ විදියට ඇති වුණේ ඇයි මේ සත්‍ය ආකාරයෙන් දැකපු නිසා. අන්න ඊට පස්සේ නිදහස් වෙනවා. නිදහස් වුනේ කුමකින්ද? අවිද්‍යාවෙන් හටගත්ත ලෝකේ නිදහස් වුණා. අවිද්‍යාව නැතිවීමත් එක්ක අන්න නිදහස් වුණාට පස්සේ ශ්‍රේය වෙච්ච බව නුවණක් හට ගන්නවා. ඒක තමයි ආස්වක්ෂය කියන්නේ. එහෙමනම් නිරන්තරයෙන්ම මේ පංච උපාදානස්කන්ධ සකස් වෙන ආකාරය ප්‍රඥාවෙන් දනිමින් දකිමින් වාසය කරනකොට තමයි මේ ප්‍රීතිය ප්‍රමුදිත භාවය ප්‍රීතිය පස්සද්ධිය සැපය සමාධිය කියන මේ කාරණා ගොඩනැගෙන්නේ. ඒක නිරන්තරයෙන් දකින් වාසය කරනකොට. එතකොට මේ කාරණාව ඇත්තටම නිරන්තරයෙන්ම එක දිගට කෙනෙකුට දකින්නට අපහසුයි සම්මාදිට්ඨිය පැමිණුණත්. මොකද ඒකට හේතුව ඒ කෙනාගේ ප්‍රඥාව අනුව තමයි ඒ දර්ශනය ඒ දැක්ම කරා යමු වෙන්නේ. එහෙම නොවුණා නම් සම්මාදිට්ඨිය ඇති වෙච්ච අය සියල්ලක්ම ඉක්මනින් හැමෝම එකපාරට රහත් වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? යාගේ අනුපූර්ව ප්‍රතිපදාවක් තමන්ගේ නුරුණනෝ තියෙනවා. ඒ නිසා තමයි සමහරු ආත්ම හතක් දක්වා ගමන් කරන්නේ. මේකෙදි ලස්සන දේශනාවක් තියෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් සංගිත්තනිකයි බික්කුණු පස්සේ කියලා. ඒකෙදි පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මේ සත්‍යපට්ඨානිය නැත්නම් මේ විදිහට සත්‍ය වශයෙන්ම සිහිය පවත්වමින් ධම්මවිචයත් එක්ක ධර්මයන් දකිමින් වාසය කරනකොට ඒ වාසය කිරීමත් එක්ක දරතයක් හට ගන්නවා කියනවා. පීඩාවක් හට ගන්නවා කියනවා. කායික මානසිකව. එතකොට එයා තේරුම් ගන්න කියනවා දැන් මට මෙතනින් ඉහාට කරන්න අමාරුයි. මේකෙදි පුජ්ජුල දෙන්නෙක් ගැන කියනවා. එක්කෙනෙක් තේරුම් ගන්නවා මෙතනින් ඉහාට මේ වැඩ පිළිවෙල කරන්න අමාරු නිසා ඒක පැත්තකින් තියලා මේ අපහසුව දුරු කරගන්නට ප්‍රණීත පණිහිත භාවනාවක් වඩන්න ඕන කියලා. ප්‍රණීතයි කියන්නේ සැපගෙන දෙන ඒ වගේම පිහිටලා කරන භාවනාවක්. දැන් මේ කරන එක පිහිටලා කරන එකක් නෙමෙයි. සත්‍ය දකිනකොට සත්‍ය දැකීමත් එක්ක පිහිටීම දුර වෙනවා. ඒ නිසා පිහිටලා නෙමෙයි කරන්නේ. නමුත් ඒක කරමින් ඉන්නකොට සිදුවෙන අපහසුව දුරු කරගන්නට ප්‍රණීත පිහිටීම භාවනාවක් පුරුදු කරන්න කියනවා. එහෙන් පුරුදු කරනකොට පස්සේ තේරුම් ගන්න කියනවා. මම දැන් ප්‍රණීත පිහිටලා මේ භාවනාව කර යම් කෘත්‍යයක් පිණිස යම් කටයුත්තක් පිණිස දැන් මගේ ඒක වෙලා ඉවරයි. එහෙනම් දැන් ඒක අතහැරලා අහපෝ වර්ධනය කරන්නට ඕනේ. මොකද හේතුව ප්‍රඥාවේ මට්ටම අනුව එයාට එතනින් එහාට කරගෙන යන්න අමාරුයි. ප්‍රඥාව නොදියුණුකමත් එක්ක අර සැහැල්ලුව හපෝයට ඇති කරගන්න වෙනවා. විදර්ශනාව තුලින්ම සැහැල්ලුව එතනින් එහාට යන්නේ නැහැ අර ප්‍රඥාව අඩුකම නිසා. ඒ තමයි පළවෙනි පුජ්‍යලයා. දෙවෙනි එකකට කියනවා එයා ප්‍රඥාව අධිකයි. යම්කිසි දරතයක් පීඩාවක් ඇති වුණාට පස්සේ මේ විදිහට සතිපට්ඨානය තුල සත්‍ය දකිමින් ධම්මවිචයත් එක්ක වාසය කරනකොට ඒකෙත් සකස්සීම දකින්න කියන. ඒ හටගත් දරතේ සකස්සීම දකින්න කියන. ඔහුට ප්‍රණීත පිහිටල භාවනාවක් කරන්නව දාරන්නේ. එයාගේ ප්‍රඥාව අධිකයි. එහෙනම් එයා ඒකේ සත්‍ය දකිනකොට ඒ තුලින්ම හට ගන්නකොට ප්‍රීතිය ප්‍රමුදිත භාවය. මේ වැඩ පිළිවෙල හිම්ම හට ගන්නවා. එයා ඒ විදිහටම විමුක්තිය කරාම ගමන් කරනවා. එහෙනම් මේක එකින් එක්කිනාට එක එක විදිහට තමන්ගේ වැඩෙන වැඩ පිළිවෙල අනුව පුරුදු කළ යුතු වැඩ පිළිවෙලක් තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට බලන්න එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ තියෙන මේ සර්වඥතා ඥානය මේ හැම පැත්තක්ම පැහැදිලි කරලා දෙනවා. හැම කාරණාවක් ඉස්මතු කරලා දෙනවා. මේ පුරුදු කරනකොට සිදුවෙන අපහසුතා, ඒකට අවශ්‍ය ආයි අලුත් ප්‍රතික්‍රමයේ, ඒක කුමක් වෙනස්ද ගත්තේ ඉතින් පස්සේ කරන්න ඕනදී, ඒ වගේම නුවණ වැඩි කෙනා මේ විදිහට පුරුදු කරන්න ඕන විදිහ මේ සියල්ලක්ම පැහැදිලි කරලා දෙනවා. එහෙමනම් අපි අපේ ජීවිතය තුළ අපි ප්‍රායෝගික පුරුදු කරනකොට අපි වටහා ගන්නට ඕන අපිට කොයි විදිහටද මේක වැඩෙන්නේ කියන එක. එතකොට අපි මේ වැඩෙන විදිහට ඒක පුරුදු කරන්නට ඕනේ. ඉතින් මේ නිසා මේ උපනිෂද් සූත්‍රයේ පැහැදිලි කරපු මේ පස්සද්ධ සමාධි සැහැල්ලුව යථාබුත ඥානය මේවා හට ගන්නට නැවත නැවතත් ඒ පංච පාදනස්කන්ධයන්ගේ සකස් සීමත් දෙන්නට ඕනේ. එතකොට මේ වැඩෙන බොජ්ජංග ධර්මයන්ගේ ස්වභාවය තමයි මෙතන මේ පැහැදිලි කරේ. තෙරුවන් සරණයි.
හොඳින් පැහැදිලි වුණා අපේ හැමෝටම. තෙරුවන් සරණයි.
මේ උභාසී ලක්ෂණ පැහැදිලි දුන්න අපිට මේ බොහොම අනර්ගව මේ අවිද්‍යාව හේතු කරගෙන දුක එනකල් එනවා කියේ ඒ පිළිවෙල සාධනාසු දැන් අපිට දැන් දුක කියන එක දැන් ඉගෙනවාසේ ඒක තමයි කිව් කියලා තියෙන යද නිච්ඡන් තන් දුක්ඛන් කියලා. එතකොට ඒ දුක කියන එක දැන් අපි ජීවිතේන ලෝකේ දැන් මට කොමාවකද මැනිකක් හම්බුනා කියන්නේ ඒ මැනිකක් මට දුකක් කියන්නේ කොහොමද? කොහොමද ඒක දිහා අපි බලන්නේ පටිපදානස්කන්ධයේ උදේවේ? අනේක පොඩ්ඩක් ප්‍රාණාසත් පැහැදිලි කරන දෙයක් කියන්නේ අපිට ඒකනේ ඒකේ නැති වෙලා යනවා, කැඩිලා යනවා, බිඳිලා යනවා මේ පැත්තේ නෙමෙයි දැන් යථාභූත ඥානය තුලින් මේ තුන් ලෝකෙින්ම නැති වෙන තුන් ලෝකෙින්ම නිදෙන විදිහට කොහොමද ඒක දිහා බලන්නේ සාමාන්‍යයෙන්? තේරුම් ගන්න.
තේරුවන් සරණයි. එතකොට එතන අපි පැහැදිලි කරගන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. මම මුලින් පැහැදිලි කරා බුදුරණවහන්සේ දේශනා කරනවා දුක්ඛ තුනක් පිළිබඳව. සංඛාර දුක්ඛ, විපරණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ කියලා. එතකොට ලෝකයේ සියලු දෙනාටම මූලික ප්‍රකට වෙන කාරණාව තමයි මේ දුක්ඛ දුක්ඛයත් විපරණාම දුක්ඛයත් කියන එක. දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ දුක්ඛ දුක්ඛ අපට ප්‍රකට වෙන දුක් ස්වභාවය තමයි. පුජ්‍යලයට ප්‍රකට වෙන දුක, ඒ කියන්නේ දුක් වේදනාව තමයි දුක්ඛ දුක්ඛ කියන්නේ. ඊළඟට විපරණාම දුක්ඛය කියලා කියන්නේ තමන්ට ලැබෙච්ච දේ නැති වෙලා යනකොට වෙනස් වෙනකොට හටගන්න දුක. එතකොට මේ දුක් දෙකම පුජ්‍යලයකට ඕනම කෙනෙකුට ප්‍රකට වෙන දෙයක්. හැබැයි මේකෙන් තමයි මූලිකවම මාර්ගයට එන්නේ. මාර්ගයට යමු වෙන්න තියෙන්නේ. ඊළඟට තමයි සංඛාර දුක්ඛය. එතකොට එහෙනම් සංඛාර දුක්ඛය කියලා කියන්නේ මේ සකස් වීමයි අහු වෙන්නට ඕන නැත්තේ. එතකොට අපි හිතමු අපට වටිනා දෙයක් ලෝකේ ලැබෙනකොට ඒ ලැබෙන දේ සැබෑවටම මට ලැබෙන දෙයක්. එතකොට මේ මට ලැබෙන දේ හොඳ දෙයක් නම් දුකක් වෙන්නේ. අර දුක්ඛ දුකත් විපරණාම දුකක් ඒ අවස්ථාවේ නේ. අපි හිතමු දැන් මැනික කියන කාරණාව පැත්තකින් තියලා අපි ධ්‍යානයක් කියන එක. එතකොට දැන් මැනික කියන එක නම් කාමයට අදාළයි. එතකොට ඒකේ නැතිවීමෙන් නැත්නම් ඒකේ තුල යම් කිසි විදියකින් මොනවා හෝ දෙයක් හිතන්න පුළුවන්. නමුත් ධ්‍යානයක් කියන කාරණාව දුකක් වෙන්නේ කොහොමද? එතකොට දැන් මැනික කියන එක අපිට හිතන්න පුළුවන් කැරළ බිඳලා කියලා. නමුත් ඒ කැරළ බිඳලා ගියාම තමයි ඒ දෙයත් අපට ඇති වෙන්නේ. සියදී හටගන්නේ නේ. එතකොට මේ තියෙන දුක අර දුක්ඛ දුක්ඛයටත් විපරණාම දුක්ඛයටත් අදාළ දෙයක්. ඒක පුජ්‍යලේකට අදාළ දෙයක්. ඒ කියන්නේ මට ලැබිච්ච දේ හොඳ දෙයක් නම් සැපයි. හොඳ නැති දෙයක් නම් දුකයි. සැප දෙයක් නැති වෙනකොට ඒත් දුකයි. ඒ දෙක තමයි අපට තියෙන්නේ. ඒක ලෝකයා දකින න්‍යාය. එතකොට එහෙනම් තිබිච්ච මැනික හොඳ නිසා සැපක් අපට දුකක් නැහැ. හැබැයි තිබිච්ච මැනික නැති වෙනකොට දුකක්. ඒක විපරණාම දුක්ඛය. ඊළඟට දෙහාණේ තියෙනකොට දුකයි සැපයි අපිට. ඒක තියෙදි දුකක් නැහැ. දෙහා නැතුණාම දුකයි. එතකොට එතන විපරණාම දුක්ඛයක් කියනවා දෙහා නැතිවීමකට ගන්න දුක. මේ දුක ලෝකයේ ඕන කෙනෙකුට සාමාන්‍ය හිතන්න පුළුවන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගැනීමෙන් තමයි ඉස්සරලාම කෙනෙක් දහම් මඟට යමු වෙන්නට හේතු වන්නේ. නමුත් බුදුරණවහන්සේ පැහැදිලි කරපු මේ සංඛාර දුක්ඛය කියන එක. සංඛාර දුක්ඛය කියන්නේ සකස් වීම. සකස් වීම දුකක් වෙන හැටි. එතකොට දුකක් කියන වචනේ ඇහෙනකොටම අපට මතක් වෙන්නේ පුජ්‍යලානුබද්ධිතව ඇතිවෙන දුක් වේදනාව. අපට දුකක් කියනකොටම මතක් වෙන්නේ පුජ්‍යලානුබද්ධිතව ඇතිවෙන දුක් වේදනාව. එතකොට පුජ්‍යලානුබද්ධිතව ඇතිවෙන දුක් වේදනාවයි දුක්ඛ දුක්ඛයටත් විපරණාම දුක්ඛයටත් විතරයි. දුක්ඛ දුක්ඛයයි විපරණාම දුක්ඛයයි පුජ්‍යලානුබද්ධිතයි. දැන් මම උදාහරණයක් කියන්නම්. අපි හිතමු අපට පුජ්‍යල දෙන්නෙක් ඉන්නවා, කෙනෙකුට එයා දකින්නකොට දුකක්, කෙනෙකුට සැපක්. එහෙනම් ඒ පුජ්‍යල අනුබද්ධිතයි දුක හටගත්තේ. එතකොට එහෙනම් ඒ පුජ්‍යල අනුබද්ධිත දුක වෙන කාරණාව නෙමෙයි මෙතන පැහැදිලි කරන්නේ. මෙතන පැහැදිලි කරන්නේ සංස්කාර දුක්ඛේ. සංස්කාර දුක්ඛේ ඇති වෙන්නේ යද නිච්ඡන් තන් දුක්ඛන් කියලා න්‍යායත් එක්ක. යද නිච්ඡ අනිච්ච නිසා දුක. එතකොට අනිච්චයි කියන්නේ මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ කතා කරන තැනදී පුජ්‍යලිය අදාළ නැහැ. හේතු ප්‍රත්‍ය තමයි. දැන් මෙතන පැහැදිලි කරන්නේ හේතු ප්‍රත්‍ය අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ එකින් එක අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් හටගත් දුක. එතකොට ඒ දුක මගේ දුකක් නෙමෙයි. මගේ දුකක් නම් ඒක දුක් වේදනාවක්. මගේ දුකක් නෙමෙයි. එතන පැහැදිලි කරන්නේ හේතු නිසා හටගත් දුකක්. බුදුරන් වහන්සේගේ දේශනා බොහොමයක බුදුරන් වහන්සේ ඉස්මතු කරනවා, මම පණවන්නේ දුකත් දුක්ඛ නිරෝධයත්. ලෝකේ සකස් වීම දුක, ඒ දුක නැතිවීම කියලා කියන්නේ සකස් නොවීම. එහෙනම් දුකත් දුක්ඛ නිරෝධයත් පණවන්නේ කියනවා. එතකොට ඒක පුජ්‍යලියකට අනුබද්ධ කරලා නෙමෙයි. අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්න දේ. අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්නවා කියලා දකිනකොට බාහිරව තියෙන කාරණාව. දැන් අපිට මැනික කියන කාරණාව මට බාහිර තියෙන දේ. මට ලැබිච්ච දේ. ඒක මගේ දේ වෙනවා. ධ්‍යානය කියනකොට මට ලැබිච්ච දේ එක මගේ දේ වෙනවා. එතකොට ඒක පුජ්‍යලයට තියෙන්නේ. නමුත් අපි දැක්කනම් යද නිච්ඡන් තන් දුක්ඛන් කියන එක හේතුඵල න්‍යායත් එක්ක මේ සකස් වීමත් එක්ක අපට මම කියන කාරණාවක් ඉස්මතු නොවන නිසා අපට අහුවෙන්නේ මොකද්ද? හේතුවක් නිසා ඵලයක්. හේතුවක් නිසා ඵලයක් කියලා නොදැකීම නිසා මම කියලා ගොඩනගාගත්තා. ඒ ගොඩනගාගත්ත නිසා මට බාහිර දෙයක් ඇති වුණා. ඒ බාහිර දේ මම හොඳයි කියලා ගන්නවා සැපක් එක්ක යනවා. නරකයි කියලා ගත්ත දේ දුකක් එක්ක යනවා. හොඳයි කියලා ගත්ත දේ සැපක් එක්ක යනකොට ඒ සැප නැති වෙනකොට අන ආය දුකක් හට ගන්නවා. එතකොට මේ දුක්ඛ දුක්ඛයත් විපරණාම දුක්ඛයත් ඇති වෙන්නේ කොතනදද? හේතු ප්‍රත්‍යයෙන් හටගත් මේ සංස්කාර ස්වභාවය නොදකපු නිසා මම ඉන්නවා, මගෙන් බාහිර දේ තියෙනවා කියලා ගත්තාට පස්සේ මේ බාහිර දේ හොඳ දෙයක් නම් ලෝකයේ තුල අපට සැපක් ඇති වෙනවා, නරක දෙයක් නම් දුකක් ඇති වෙනවා. ඒ දුක් වූ දේ අපට දුක්ඛ වේදනාවක් බවට පත් වෙනවා. ඒ වගේම හොඳ දෙයක් නම් අපට ඉපරණාමයෙන් අපට දුක් වේදනාවක් ඇති වෙනවා. එහෙම අපි පුජ්‍යල අනුබද්ධිතවයි ඒක අපට ලෝකේ ඇති වෙන්නේ. නමුත් යදනිච්ඡන් තන් දුක්ඛන් කියන න්‍යාය මේ සකස් වෙන ආකාරය අත්විඳනනම් ඒ සකස් වෙන ආකාරය අත්විඳීම තුලින් ඔහු දැක්කේ මාර්ගය තුලින් දැක්කා මේ සකස් වීම දුකක් බව. හැබැයි ඒක මගේ දුකක් නෙවෙයි. සකස් වීම දුක. අනිත්‍ය නිසා දුක. ඇයි අනිත්‍ය නිසා මොකද වෙන්නේ? අනිත්‍ය නිසා අල්ල ගන්න බැරි වෙනවා. අනිත්‍යයි කියලා කියන්නේ හේතුවක් මත ගොඩනැගෙන ඵලයක්. හේතුවක් මත ගොඩනැගෙන ඵලයක් නම් හේතු දුරු වුණාම ඵලය ඇති වෙලා යනවා. එතකොට හේතුව මොකද්ද? සත්‍ය නොදැකීම. සත්‍ය දකිනකොට හේතුව දුරු වෙනවා. සත්‍ය නොදැකීම පදනමත් එක්කයි මේක සකස් වෙන්නේ. අන්න සත්‍ය දකිනකොට ගොඩනැගෙන අනිමිත්‍ය සමාධිය අනිත්‍යත් එක්ක සත්‍ය දැකීමත් එක්ක අනිත්‍යත් එක්ක මේ හේතුඵල න්‍යාය අහුවෙනකොට අර ලෝකයේ තුල සකස් වෙන්න ස්වභාවය තුල පිහිටන්න බැරි වෙලා යනවා. එතන අප්‍රණිහතේ වැඩෙනවා. ඇයි? දුක කියන කාරණාව සංස්කාර දුකක් හැටියට දකින්න අනිත්‍යත් එක්ක සකස් වීම දැක්කේ. මගේ දුකක් නෙමෙයි සකස් වීම දැක්කේ. එහෙනම් එතන පිහිටීමක් නෑ, අප්‍රණිහතේ වැඩෙන. අප්‍රණිහත සමාධිය එතන ගොඩ නැගිනවා. ඒ වගේම මේ අනිත්‍ය වූ දේ හේතු නිසා හටගත්ත ඵලයක් මෙතන තියෙන්නේ. හේතු නිසා හටගත්ත ඵලය නොදැකීම තමයි අපි දුකක් කියලා ගත්තේ පුජ්ජල අනුබද්ධිතව. නමුත් හේතු නිසා හටගන්න ඵලයක් කියලා දකිනකොට මේ සංස්කාර දුක්ඛය දකින්නේ. මෙන්න මෙතන ආත්මීය ක්‍රියාකාරීත්වයක් නෑ. මම කියලා දෙයක් නෙමෙයි හේතුඵල ධර්මයක් තියෙන්නේ. අන්න ආත්මීය මම කියලා දෙයක් නැති බව අන්න ප්‍රඥාවෙන් දකිනවා, ශුන්‍යතාවය වැඩෙනවා. ඒතර අනිමිත්‍ය අප්‍රණිහතේ ශුන්‍යතය කියන මේ න්‍යාය හේතුඵල න්‍යාය දැකීමත් එක්කම හටගන්න සමාධි තුනක් වෙනවා. අන්නේ සමාධිය මම ගොඩනගාගත් සමාධියක් නෙමෙයි. ඒ මාර්ගය තුළ ගොඩනැගෙන සමාධියක්. එතකොට එහෙනම් මේ අනිත්‍ය නිසා දුකයි කියන කාරණාව මේ බාහිර භෞතික දේ නැත්නම් බාහිරව මට ගොඩනැගෙන දේ තුළ තිබීමෙන් හෝ වෙනස් වීමෙන් හටගන්න කාරණාව නෙමෙයි. ඒ තිබීමෙන් හෝ වෙනස් වීමෙන් අපට ඇතිවෙනේ පුජ්‍යල අනුබද්ධිත දුක්ඛ දුක්ඛත් විපරණාම දුක්ඛත් තියෙන්නේ මේ සංස්කාර දුක පදනම මතමයි. හැබැයි මේ සංස්කාර දුක මේ විදිහට මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ හට ගන්න ආකාරය දැක්කනම් මේ උපනිෂද් සූත්‍රයේ පැහැදිලි කරපු ක්‍රමයට ප්‍රීතිය පස්සද්ධිය සමාධිය මේක මුල් කරගෙන ආස්වාක්ෂය කරගමන් කරනවා. එතකොට එහෙනම් ආස්වාක්ෂයේ උනේ ලෝකේ මැණිකක් ගොඩනගලා නෙමෙයි, ඒකේ ධ්‍යානයක් ගොඩනගලා නෙමෙයි. අවිද්‍යාව පත්‍ය කරගෙන මේ ලෝකේ ගොඩනගුණේ කියලා දකිනකොට අවිද්‍යාව පත්‍යෙන් මේ ලෝකේ ගොඩනගින ආකාරය දැකීමත් එක්ක අර අවිද්‍යාව දුරවීමෙන් ලෝකේ ගොඩනගින ආකාරය දුරවිල යනවා. ඉතින් ඒ නිසා මේක අපි ගොඩාක් හිතන්න ඕන කාරණා. මේක සම්බන්ධයෙන් වැටහුණා වෙන්න පුළුවන් යම් පමණකට. තව මේක සම්බන්ධයෙන් තේරුම් ගන්න කාරණා තියෙනවා නම් කතා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.
ඕකේ සාමනාංශ මේක ගැන පොඩ්ඩක් මට පැහැදිලි කළ දෙන්න සාමනාංශ. මේ දැන් වහන්සේ පිළිවෙලකට කිව්වා අනිමිත්ත සමාධිය තුළින් සම්මිත ඒ තුළින් ශුන්‍යතක. ඒක ඔය පිළිවෙලටම වෙන්න ඕනද නැත්නම් එහෙම නොවිත් එහෙම වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් අපි හේතුඵල ධර්ම දකිනකොට අනිමිත්ත කියන සමාධියක් කියන්නේ අනිමිත්ත හේතු විමුක්තිය ඊට පස්සේ අප්පනීති ශුන්‍යත ඒ වගේ පිළිවෙලකටද නැත්නම් ඊට බාහිරින් ඒ කියන්නේ ඒක ඒ පිළිවෙලක් එහෙම අවශ්‍ය නැද්ද සාමි? ඒ වගේ දැන් මට හිතුණා.
ඔව් තෙරුවන් සරණයි. දැන් මෙතන මෙහෙම එකක් තියෙනවා. අනිමිත්ත අප්පනිහත ශුන්‍යත කියන සමාධිය ඇත්තටම අපි සත්‍ය දකිනකොට ඒ සත්‍ය දැකීමත් එක්ක ওই සමාධි තුනම ගොඩනගෙන අපි දකින කෝණය අනුව තමයි අපට සමාධිය උපාදානයක් කියලා සමාධිය පවතින්නේ. අපි දකින කෝණය මම අර බොජ්ජංග පැහැදිලි කරලාදී පැහැදිලි කරා බොජ්ජංග පව අපි දකින කෝණය අනුව අපි හොයන කෝණය තමයි බොජ්ජංග ඇති වෙන්නේ. එතකොට අනිමිත්තය අපි අනිත්‍ය ස්වභාවයට යොමු කරා නම් අනිමිත්තය ප්‍රකටයි. ඒ වගේම අපි දුක්ඛයේ ස්වභාවය හිත ප්‍රකට කරගත්තා නම් අපහණ්‍යය ප්‍රකටයි. අනත්ත්‍යයේ මේ යොමු කරගත්තා නම් ශුන්‍යතය ප්‍රකටයි. එහෙම නැතුව මේක එයා ප්‍රකට කරගන්න කෝණිය අනුව තමයි යාට මේ සමාධිය තමන්ගේ දෙයක් බවට කියන්නේ සමාධිය තමන්ගේ දෙයක් බවට තේරුම් ගන්න හේතුවන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණාව අනුපිළිවෙලකට තියෙන්නේ. එයාට කෙනෙකුට දැන් අනිත්‍ය කියේ දකිමින් වාසය කරන කෙනෙකුට මේ සමාධියක් ඇති වුණ බව මගේ සමාධියක් අනිමිත්තක් ඇති වුණ බව එයා තේරුම් ගන්නේ නැහැ. එයා ගොඩනගෙන සමාධිය. එයා තේරුම් ගන්න උත්සාහ කරොත් මේක අනිමිත්‍යද කියලා අනිමිත්‍ය හු වෙනවා. එයා තේරුම් ගන්න උත්සාහ කරොත් මේක අප්‍රහණජද කියලා අප්‍රහණජ ඇති කර තේරුම් ගන්නවා. එයා තේරුම් ගන්න උත්සාහ කරොත් මේක ශුන්‍යතේද කියලා ඒක තේරුම් ගන්න යම් කර ගන්නවා. එතකොට එයා තමන් දකින කෝණිය අනුව තමයි ඒකට හිත යොමු කරගෙන එයා ඒක තේරුම් ගන්නේ. ඉතින් ඒ නිසා මේ අපිට මේ ඒකාන්තයෙන්ම මේක මේ තේරුම් ගන්න තේරුම් අරගෙන මේ යන වැඩපිළිවෙලක් මේක මගේ අනිමිත්‍ය වෙනවා නිලම් මම ශුන්‍යතේ හොයනවා අප්‍රහණජ වෙනවා ශුන්‍යත වෙනවා කියලා වැඩපිළිවෙලක් නෙමෙයි තියෙන්නේ. තමන්ට මේ සමාධියක් අල්ල ගන්න ඕන නම් තමන්ගේ කෝණයකට යමු කරපස්සේ මේ සමාධිය තේරුම් ගන්න. ඒ සත්‍යම දැකීම වාසය කරනකොට අර වැඩ පිළිවෙල සම්පූර්ණ සිදුවෙලා යනවා. තමන්ට යමක්ද තේරුම් ගන්න ඕන නැත්නම් සමාධි ස්වභාවයේ ඒක තේරුම් ගන්න ඒ දකින්න න්‍යායට අවධානය යොමු කරගත්ත ගමන් අන්නේ සමාධිය ඇති වෙච්ච බව ප්‍රකට වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහට මට තේරුම් ගියේ දැන් අපි එක කිව්වේ පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම එක බලබල ඉන්න කෙනාටනේ මේ සිද්ධිය වෙනවා කියලා. එතකොට එතනදී අපි දකින්නේ සංස්කාර දුක්ඛය. එතකොට ඒක දකින්නකොට ආ මේ උදේ සත්‍ය නේද කියලා තේරිලා තමා තුළින්ම එතකොට ඇති වෙන මේ පස්සද්ධිය ඒ ප්‍රීතිය ඒ ටික එතනින් ගිහින් සමාධිය ඇති වෙනවා. එතකොට ඒ සමාධිය නිසා තමයි යථාභූත ඥානය කියලා කිව්වේ. එතකොට සාමින්වංශ දැන් අරපණ සූත්‍රය පැහැදිලි කරපු විදිහට දැන් අවිද්‍යාව නිසා තමයි මේ ටික මේ සිද්ධ වෙන්නේ කියන එකද එතන යථාභූත ඥානය කියන තැනයි අතන මේ සංස්කාර දුක්ඛය දකින්න තැනයි තියෙන ප්‍රධාන වෙනස්කම් දෙක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිං ස්වාමීනි.
තෙරුවන් සරණයි. දැන් මෙතන ඇත්තටම පැහැදිලි කරේ පංච උපාස්කන්ධේ හටගෙන නැති වෙන ආකාරය දකිමින් වාසය කරනවා කියනකොට එතකොට යාගේ මාර්ගයට යොමු වීමක් තියෙනවා. පංචබාස්කන්ධයේ හට ගන්න තියෙන ආකාර දකින්නකොට එතකොට මේ මාර්ගයට යොමු වෙනවා කියන්නේ පටිසම්පාද න්‍යාය අහු වුණා. පටිසම්පාද සමුදය කියන කාරණාවත් පටිසම්පද අස්තංගමය කියන කාරණාවත් ප්‍රඥාවෙන් ගා දකින්නවා. ඒ දකින්න වැඩපිළිවෙල තමයි දැන් ඇත්තරම අපි අවිද්‍යා සංකාර විඥාන නාම රූප කියලා වචන ටික පැහැදිලි කරගත්තට මේක අනිවාර්යෙන් ප්‍රත්‍යෙම මේක සම්පූර්ණයෙන් දැක්කනම් අනිවාර්යෙන් යා අර දුක කියන කාරණාව ප්‍රකට වෙනවා යාට. මේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන මේ ක්‍රියාකාරීත්‍ය අන්වෙන් පත්යෙන් දැක්කනම් අන්න එතන දුක කියන කාරණා ප්‍රකට වෙනවා. එතකොට මේ දුක සංස්කාර දුක්ඛ අපුණ. එතකොට එතන මේ දුක තේරුම් ගැනීමත් එක්කම සද්ධාව. ඇයි දුක අහුවෙච්ච ගමම දැන් මාර්ගේ වැඩෙන්නේ. දැන් මෙතන පුජ්ජල අනුබද්ධිත නෙමෙයි. අවිද්‍යාව පත්යෙන් මේක හැදෙන වැඩපිළිවෙල දැකපු ගමම දුක වැටුණා. එතන මාර්ගේනේ වැඩෙන්නේ. අන්න දුක වැටීමත් එක්ක මේ මාර්ගයට ඊළඟට සද්ධාව ප්‍රීතිය මේ සද්ධාව ඊළඟට ප්‍රමුචිත භාවය ඊළඟට ප්‍රීතිය පසද්දිය ප්‍රසුඛය සමාධිය. එතකොට එතන තියෙන බොජ්ජංග ධර්මෙත් එක්ක දැන් අතනත් සත්‍ය තමයි දැක්කේ. යථාභූත ඥානය තමයි මුලින්ම ඇති කරගෙන ගියේ. නමුත් එතන අපි මම විමසමින් යන වැඩපිළිවෙලක් ඔස්සේ ගමන් කරපු එකක් තියෙන. මූලිකව අපට ප්‍රකට වෙන දුකක් මුල් කරගෙන ඒ ප්‍රකට වෙන දුක හේතුඵල වශයෙන් විමසීමස යනකොට තමයි මේ හේතුඵල න්‍යාය නිවැරදි අහුවෙනකොට සංස්කරණය වීම අහුවෙන්නේ. ඊට පස්සේ මාර්ගාංග හැටියට වැඩි වැඩි යනකොට අර පුජ්‍යලියෙක් හැටියට විමසන න්‍යාය නැතුව මාර්ගයේ හොඳටම වැඩෙනකොට අර බොජ්ජංග ධර්මයන්ගේ මට ඇති වෙච්ච බොජ්ජංග ධර්මයන්ගේ සත්‍ය වශයෙන්ම ඒ සත්‍ය ස්වභාවය දකිනකොට අන්න එතනදී යථාභූත ඥානය එතන තමයි සැබෑවටම. මොකද යථාභූත ඥානයත් එක්ක නිබ්බිදා විරාග විමුක්ති විමුක්ත ඥානය ඇති වෙන්නට සම්පූර්ණයෙන්ම ලෝකේ සකස් වීම දුර වෙනවා. මොකද අවිජ්ජා ආසේත විරාග නිරෝධයටම අන්න එතන යමු වෙනවා. එතකොට නම් මේ සියල්ලම සත්‍ය ඥාන දැන් අතන සත්‍ය ඥානෙ මුලින් හටගන්නේ. සත්‍ය ඥානෙ ඉඳලා මේ කෘත්‍ය කරමින් යන පුජ්‍යලයා කරන්නේ. කෘත්‍ය කරමින් යනකොට මාර්ගයේ වැඩනකොටන්න නියම ආකාරයෙන් මාර්ගය වැඩෙනකොට මේ යථාභූත ඥානය ඇති වෙලා කෘත බවට නැත්නම් කරලා ඉවර වෙනකොට අවිද්‍යාසීස විරාග නිරෝධ වෙනවා. එහෙනම් එතන යථාභූත ඥානය කියලා පැහැදිලි කරේ සුපිරිසිද්ධු වශයෙන්ම පුජ්‍යල අනුබද්ධිතයෙන් තොරව මාර්ගයේ තුල අවශ්‍ය සියලු සමාධිය අර මාර්ගයට අවශ්‍ය සියලු සමාධිය සත්‍ය දැකීමත් එක්ක හට අරගෙන ඒ තුල සත්‍ය දකිනකොට මට ගොඩනැගිච්ච මාර්ගාංග දැන් අපිට මට ගොඩනැගිච්ච මාර්ගාංග අපි ඇති කරගන්නවා. අන්න ඒ මාර්ගාංගත් සත්‍ය දකිනකොට අර මාර්ගයත් අතහැරිලා නිවීම දක්වා යන වැඩපිළිවෙල තමයි එතන පැහැදිලි කරලා. එතකොට අර මාර්ගයේ අනුව යන ප්‍රතිපදාවක් තමයි යථාභූත ඥානයත් එක්ක තියෙන්නේ. මූලිකව පුජ්‍යලයා එක්ක පුජ්‍යල අනුබද්ධිත වෙලා මේ හේතුඵලයේ ඉමසන්නට ඕනේ. ඊට පස්සේ අතන පුජ්‍යල අනුබද්ධිතයකින් තොරව මාර්ගයේ විසින්ම එතනින් එහාට ඉතුරු වැඩපිළිවෙල සිදු වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොමකින් සම්මහස.
අවසරයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ එකිනෙකට සම්බන්ධ මාර්ගයේ වැඩිීමේදී ඇතිවන පුංචි ප්‍රශ්න දෙකක් අහන්න හිතුණා. එකක් තමයි අපි මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන වාගේ දැන් ඉස්සලා රූපය පිළිබඳව දකින්න උත්සාහ කරනවාද නැත්නම් පුළුවන් තරම් දුරට ওই පහම දකින්න උත්සාහ කරන්න ඕනේද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි රූපය පිළිසිඳ දකින්න උත්සාහ කරනකොට අජ්ජත් රූප බහිජ්ජ රූපත් වෙන් කර කර එතනත් බලන්න උත්සාහ කරන්න ඕනේද කියලා චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් නම් බොහොම පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. පංචවිස්කන්ධය ගැන හොයනකොට නම් අපිට ඉතින් ප්‍රකට වෙන කාරණාව තේරුම් අරගෙන ඉවසන්නට ඒක තමයි වටිනාම දේ. නමුත් මේ මූලිකව අපි කරනකොට සියලු දේවල් තේරුම් අරගෙන මොකද්ද මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ කියලා තේරුම් අරගෙන කරන එක හොඳයි මූලික වශයෙන්. ඊට පස්සේ දැන් අජත්ත බහිද්දා කියලා කියනකොට අපිට ඒකතර මූලිකව ගොරෝසු දේ. ගොරෝසු අපට අහු වෙන අජත්ත බහිද්දා කියන කාරණාව අපිට ප්‍රකට කරගෙන මුලින් වඩන එක හොඳයි. මොකද හේතුව අපට අර මූලිකව කෙලෙසයක් හදා ගන්නට. නමුත් මාර්ගය වැඩෙනකොට මේ අජත්ත බහිද්දා කියන කාරණාව මාර්ගයේ තුලදී සත්‍ය දකිනකොට ඒ සත්‍ය දැකීමත් එක්ක අර අජත්ත බහිද්දා කියන කාරණාව මාර්ගයේ තුලදී අර දුර්වීම අනුව වැඩපිළිවෙලක් සිදු වෙනවා. ඒක අර මාර්ගය අනුව සිදු වෙන එක. නමුත් මූලිකවදී ත්‍යාජිත බහිද්දා කියන කාරණාවත් තේරුම් ගන්නට ඕනේ. පංචපාස්කන්ධයේ මේ හැම එකක්ම තේරුම් ගන්න එක මූලික අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඒක අපට ඉමසන්නට හේතුවක් වෙනවා. නමුත් එතෙන් පස්සේ අපට ප්‍රකට වෙන කාරණා ඔස්සේ වඩ아가ගෙන යන්න පුළුවන්. තෙරුවන් සරණයි.
සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අවතාර ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් තේරුණා ඇත්තටම මේ පංච උපාදානස්කන්ධය කියවයි දකින්නවා කියලා කියන්නේ අපට එන ප්‍රකට වන අරමුණක් වූ සිතිවිල්ලක් අපි නිමිත්තක් වශයෙන් ගැනීමේදී ඒ ගැනීම හරහා තමයි අපට මේ ඒ අවිද්‍යාව හේතු කොටගෙන ඒ සිතිවිල්ලක් දෙයක් වටිනාකමක් දීලා ගන්නෙ කියන එක. ඒ නිසා ඒ වටිනාකම නිසා අපට පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා. ඒ එන එන අරමුණු හෝ සිතිවිලි අපි ප්‍රකට වෙන හැම දෙයක්ම ඒකට වටිනාකමක් නොදී අරමුණු අවිද්‍යා යන විදිහට අපි ඒක ප්‍රඥාවෙන් දැක්කොත් මේ අවිද්‍යාව නිසා ඇති වෙන සිතිවිලි වටිනාකමක් දීලා එහි විදිහට අපි දැකගෙන හිටියොත් මේ පංච උපාදානස්කන්ධයේ උද්දීවය කියන එක අපි දකින්න පුළුවන්ද කියලා මම අහන්න සම්මතිය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තටම මෙහිමයි දැන් අපි දැන් ඒ එන සිතුවිල්ල එන හැටි යන හැටි දැකගෙන අපි ඒකට නිමිත්තක් නැත්නම් ඒකට වටිනාකමක් නොදී ඉන්නවා කියන කාරණාව තුළදී අපට වැඩෙන්නේ සමාධියක් විතරයි. අපට යම් ප්‍රඥාවක් කියන දෙයක් ලෞකිකව තේරෙනවා මේක නැතිවීමක් කියලා. ඒක ඇත්තටම මේ මට හටගත්ත දෙයක් නැතිවීමක්. අපට අහුවෙන්නට ඕන කොතනකදී හරි සත්‍ය දකිනකොට සත්‍ය නොදැකීමෙන් මේක හටගත්ත බව. දැන් අපි මේ මොහොතකදී වුණත් මේ මොහොතේ එන දේ යන දේ කියනකොට ඒ එන දේ යන දේ මගට එන සිතුවිල්ල ආව නැති වුණා කියන කාරණාව තියෙනවා. අපි සිතුවිල්ලට නම් කිරීමක් හෝ සිතුවිල්ලට වටිනාකමක් දීලා නැහැ. නමුත් එන සිතුවිල්ලක් තියෙනවා. Tamante එන ස්වභාවයක් තියෙනවා. ඒක එන්නේ මට. අන්න ඒක අපට අහුවෙන්නේ. එහෙනම් එන්නේ මට හෝ මගේ සිතුවිල්ලක් කියන කාරණා නැත්නම් මට ආපු සිතුවිල්ලක් කියන කාරණාවෙන් තොරව අපට හරියටම අහුවෙන්නව නම් අවිද්‍යාව කියන එක. සිතුවිල්ලක් ආව ගියා නෙමෙයි. අපට සිතුවිල්ලක් ආව නම් අපි වටිනාකමක් නොදුන්නා සිතුවිල්ලක් ඒක. අපට සිතුවිල්ලෙන් අර එක අවස්ථාවක කාටද මේ දීගණක කිසිම දුස්ත්‍යයකට කැමති නැහැ කියනවා. නමුත් කැමති නැහැ කියන දුස්ත්‍යයට කැමති. අනේ වගේ දැන් ඒක අල්ලන්න අමාරුයි. මොකද හේතුව අපට සියුම්ම අපේ හිත තුළ හට ගන්නවා අනිත්‍ය ස්වභාවයක් ලෝකයේ තුළ. එතරම් තියෙන එතන සියුම්ම තියෙන දෙයක අනිත්‍යයක් කියන කාරණාවට යනවා. තියෙනවා කියලා ගැනීමක් එතන අහුවෙනවා. අපට අර ඒක නැතිනවා කියන කාරණාවක් අහුවෙනවා. එතකොට ඒක තුළ අපට චිත්තයේ ඒකාග්‍රතාවකුත් ඇති වෙනවා. මොකද හේතුව එතන වටිනාකමක් දෙන්නේ නැහැ, කාමයන් එක්ක යන්නේ නැහැ. නමුත් ඒ මොහොතේ ආව දෙයක් නැති වෙනවා කියන න්‍යායක් අපි තුළ හට ගන්නවා. එහෙනම් පටිච්චසමුප්පාද න්‍යාය අහුවෙන්නේ නැතුව මොකද සත්‍යනගත සූත්‍රයේදී බුදුරණවහන්සේ පැහැදිලිවම ඉස්මතු කරනවා පටිච්චසමුප්පාදයේ සමුදය අහුවීම තමයි සම්මාදිට්ඨිත මූලිකම කාරණාව. සමුදය අහුවෙනකොට අවිද්‍යාව තමයි මූලික වෙන්නේ. එහෙනම් සමුදය අහුවීමත් එක්ක එයාට මේ ලෝකේ නැහැ කියන කාරණාව දුර වෙලා යනවා. ඒ වගේම සමුදය අවිද්‍යාවත් කරගෙන කියලා අහුවෙනකොට එහෙනම් අවිද්‍යාව නිර්වීමෙන් මේ හටගෙන දුර වෙනවා කියලා නුනා තියෙනකොට නැහැ කියන තියෙනවා කියන න්‍යාය දුර වෙලා යනවා. එතකොට එහෙනම් අර අපට ආපු සිතුවිල්ල නැති වුණා කියලා ඒ තේරුම් ගැනීම තුළදී අපට ලෝකේ මට ගොඩනැගෙන දේ තුළ අනිත්‍යය තමයි අපට ප්‍රකට වෙන්නේ. ඒ වගේම තමයි ඒකට අපට කෙලස් ඇති නොකරගෙන ඉන්න පුළුවන්කමකුත් අපට ඇති වෙනවා. ඇයි අපි අරකට නම් කිරීමක් දෙන්නේ නැති නිසා. ඒ නිසා අපට සමාධියකට යන උපකාරයක් වෙනවා. නමුත් අවිද්‍යාව අහුවෙන තාක්කල් අපට එතනින් එහාට ප්‍රඥාව වර්ධනයක් සිදුවන්නේ නැහැ. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම හේතුව ආපස්සට විමසනකොට අපට අවිද්‍යාවෙන් මේක අහුුනේ කියලා දැක්කනම් එතකොට මාර්ගය තුලින් දකින්නේ මම මගේ එන සිතුවිල්ල ප්‍රතිවද දකින්නවා නෙමෙයි. ඉතින් ඒ නිසා එතන යම් කිසි සියුම් අපේ අහුවෙන ස්වභාවයක් තියෙන එක අපට ගොඩක් ප්‍රකට වෙන්නේ නැහැ. මොකද හේතුව අපි අර අපට ලෝකීය අනිත්‍යකුත් ප්‍රකට වෙන නිසා කිසි සමාධියක් ඇති වෙන නිසා. නමුත් අවිද්‍යාව ප්‍රතික්‍රගන්න කියන න්‍යායම අහුුණා නම් අන්න එතනදී තමයි අපට සැබෑවටම මාර්ගාංගයේ තුල ප්‍රඥාවත් එක්ක මේ ලෝකයේ ඇත නැත කියන දෘෂ්ටි දෙකක් දුර වෙලා එතන මුල් කරගෙන මේ උපනිෂූත්‍රය පැහැදිලි කරන දෙන ආකාරයට විමුක්තිය කරා ගමන් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ගොඩක් පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අවිද්‍යාව නිසා මේක ඇති වෙනවා කියන තැනට අපි දකින්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒ විතර මේ තියුණු තැනට අපි යන්නේ කොහොමද?
ඔව් තෙරුවන් සරණයි. එතනට දැන් අපට එකපාරට යන්න පුළුවන්කමක් නැහැ. මොකද අවිද්‍යාව කියන කාරණාව හරියටම අහුවෙනකොට එයාට මාර්ගය සම්පූර්ණ නිරවුල් වෙනවා. එහෙනම් අපිට කරන්න ඕනේ අර මොනවා හෝ දෙයක් අපට ප්‍රකට වුණා නම් දැන් අපි හොයන්නේ නැති වෙනවා ඒකට කෙලස් ගන්න නැතුව නැති වෙනවා දකින්නේ නැති වෙනවා දකින්නේ මේ ඕ නැත්තේ අපට මොනවා හෝ දෙයක් අපි මේ සිතවිල්ලක් ආවා කියලා සිතවිල්ලට නිමිත්තක් මොකක්වත් නොදා හිටියට සිතවිල්ලක් ආවක් කියන්නේ ප්‍රකට වුණා නම් මේ සිතවිල්ලක් ආවේ ඇයි කියලා මේ පටිසමුප්පාදණ යන විමසන්නට එනවා ඒ විමසගෙන විමසගෙන යනකොට මේ හේතුඵල න්‍යාය එක ඒ කියන්නේ දැන් බුදුරණවහන්සේ පටිසමුප්පාද න්‍යාය පැහැදිලි කරපු කාරණාව එකයිම සාරණට ඕනේ. මොකද ඒක තමයි මූලිකම ශ්‍රද්ධාව ඒකට මුලින් තිබෙන්නට ඕනේ ඇති. එතකොට ඒක අනුව මේක ඉමසනකොට දැන් මුලින්ම මට ආව මේ කාරණාවක් නෙමේ සිතුවිල්ල කියන එක. මම නම් කරේ නෑ ඒකට. දැන් කොහොමද ඒක නැති වෙලා යනවා? එතකොට මේ මට සිතුවිල්ල ආවේ ඇයි? මෙහෙම දෙයක් හැංගීමක් ආවේ ඇයි? අන්නේ ආවේ ඇයි කියලා හොයනකොට ඒක දුකක් කියන කාරණාව වටහාගෙන ඉස්සලම නම් කිරීමක් කරලා මේ දුක ඇති වුණේ ඇයි කියලා හේතුඵල වශයෙන් හොයන්න ඕනේ පටිච්චසමුප්පාදයට අනුව. ඒ කියන්නේ අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන කොට අපට අහුවෙච්ච දුක. මෙන්න මේ කාරණා එක්ක දැන් මෙතන පැහැදිලි කරන උපනිසූති දුක කියලානේ. එහෙනම් ජාතියෙන් ඒ දුක. මෙන්න මේ දුක ඇති වුණේ මෙන්න මේ න්‍යායට අනුව බව විමසන්නට ඕනේ. ඒ විමසගෙන විමසගෙන යනකොට අන්න නුවණ වැඩෙනකොට දැන් අපි මූලිකව අර අපේ සිතුවිල්ලක් මනස මුල් කරගෙන විචක්ෂණයක් එක්ක විමසන්නේ. ධම්මචිත්තයක් කියන්නේ එහෙම විමසගෙන විමසගෙන යනකොට ප්‍රඥාව ඇති වෙච්ච දවසට තමයි අර සිහිය වීරිය නෝන අවශ්‍ය ආකාර වැඩිච්ච දවසට තමයි අවිද්‍යාව කියන කාරණාව ප්‍රකට වෙන්නේ. අන්න එතකොට අවිද්‍යාවෙන් මේ කට ගන්න ආකාර නැති වෙන ආකාරය වටහා ගන්න පුළුවන්. ඒක එක පාට සිදු වෙන කාරණාවක් නෙමෙයි. ඒකයි අර පංචපාස්කන්ධය උදේවය දකින්නට මූලික අවශ්‍යතාවය තියෙන්නේ. ඒක දකින්න වාසි කරනකොට ඉතින් එහාට මේ මාර්ගයේ තේරුම් ගන්නට නැත්නම් මේ මාර්ගය පුරුදු කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. තෙරුවන් සරණයි.
බොහොම පැහැදිලි බොහොම පිං තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ සූත්‍රය කියපු විදිහට අර දුක නිසා ශ්‍රද්ධාව ඇති වෙනවා කියන තැන ඒ අර ශ්‍රද්ධාව වර්ග දෙකක් තියෙන එතන අර අචල ශ්‍රද්ධාව කියන කියන්නේ සම්මා දිට්ඨියට පත් වෙනකොට ඇති වෙන ශ්‍රද්ධාවද එතන පවතින කියලා දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. මෙතන පැහැදිලි කරන්නේ තන ශ්‍රද්ධාව ඒ සම්මා දිට්ඨිය ඇතිවීමත් එක්ක තියෙන ශ්‍රද්ධාව තමයි. මොකද හේතුඵල ධම හරියට තේරුම් ගත්තට පස්සේ ඒ තේරුම් ගැනීමත් එක්ක ඒ දුක අහුවීමත් එක්ක තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එතන පැහැදිලි කරන්නේ ඒ ශ්‍රද්ධාව තමයි. මොකද අවිජ්ජා සංකාර විඤ්ඤාණ නම් රූප අන්වෙන් පත්‍ති කරගනේ පවතින ආකාරය තමයි එතන ඒ ප්‍රකට වෙන්නේ. මේ ප්‍රකට වීමත් එක්ක තමයි ශ්‍රද්ධාව හටගන්නේ. එතකොට මූලිකව හටගන්න ශ්‍රද්ධාව වෙයි මේකට උපකාර වෙනවා මේ ධර්මයේ විමසන්නට. මොකද නැත්නම් අපි මේ ධර්මයේ විමසන්න යන්නේ නැහැ. එතකොට ධර්මයේ බුදුරණවහන්සේ කියපු කාරණා සත්‍යයි කියලා මූලිකව පිළිගන්න වෙනවා. ඒ පිළිගැනීම මුල් කරගෙන තමයි විමසන්නේ. මේක මූලික ශ්‍රද්ධාව. එතකොට මේ විමසනකොට ඒක අහුණාට පස්සේ මේ න්‍යාය ඒක තමන් තුළින් දැක්කට පස්සේ සම්මාදිට්ඨියත් එක්ක ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒක තමයි එතන පැහැදිලි කරන ඒ ශ්‍රද්ධාව. එතකොට දුක්ඛ සත්‍ය අහුණා. දැන් එතන දුක කියලා කියනකොට දුක්ඛ සත්‍ය දුක කියලා කිව්වේ සකස් වීම අහුවෙන සංස්කාරය සමුදයට අහුණා. එහෙනම් අවිද්‍යාවත් තියෙන හටගත්ත සත්‍යම දැකීමෙන් හටගත්ත කියලා අහුණේ. එතන සත්‍ය දක හටගන්නේ නැහැ කියලා අහුණා. දුක්ඛ නිරෝධය මේ දැකපඩ පිළ මාර්ගයට අහුණා. එහෙනම් සත්‍ය ඥාන හතරම එයට අහු වෙනවා. දුක සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි, මග සත්‍යයි කියලා. ඒකත් එක තමයි තන ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එතන මේ පැහැදිලි කරපු ශ්‍රද්ධාව සම්මාදිට්ඨියත් එක්ක ඇති වෙන ශ්‍රද්ධාව තමයි. තෙරුවන් සරණයි.
බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. අපිට ප්‍රශ්නයක් තියෙන ගමන් කැමතියි. දැන් මේ සූත්‍ර දේශනාව අනුව ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ දේශනා කළේ ආස්ව ක්ෂදීන් සඳහා නැත්නම් කය ඥානෙ ඇති කර ගැනීමට කියන පංචපාදනස්කන්ධයේ උදේ රය බලන කෙනෙක්ට එතකොට ඔතනදී ඒ බලන කෙනෙකු පුද්ගලයාට මොනවා හරි සීලේ කියන පංච සීලය අත සීල් වගේක් හිතන හිතලා කරන්න එහෙම තියෙනවද නැත්නම් එහෙම නැතුව කරන්න පුළුවන්ද දැන් මම අහලා තියෙන මේ ආරකාස සීලය කියලා එකක් මාර්ගයේ වදින කෙනාට ඒ ඕව අතර තියෙන සම්බන්ධය සහ එහෙස අවශ්‍යමද නැද්ද කියන එක කොහොමද අපි තේරුම් ගන්න සාමාන්‍යයෙන් පොඩ්ඩක් පැහැදිලි කරගන්න තේරුම් ගන්න.
දරසන්නයි ප්‍රශ්නේ ගොඩක් වැදගත් ඇත්තටම. කොහොමත් එකින් ওই විදියට වැඩ පිළිලා පුරුදු කරනකොට සිල්වත් වෙනවා. ඒක මොකද මේ සාමාන්‍ය නිරන්තරයෙන් කරනවා නම් සමාජයේදී සීලී උපකාරයක් කියලා සිල්වත් වෙනවා.
නමුත් අර කාරණාව වෙනම අපි තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ ආරේකාන්ත සීලය? ඇත්තටම මේ ආරේකාන්ත සීලය කියන කාරණාවත් සිල් රකින්නවා කියන කාරණාවත් අතර වෙනසක් තියෙන එක තියෙනවා. මොකද ආරේකාන්ත සීලය ඇති වෙන්නේ සම්මාදිට්ඨියත් එක්ක. ආරේකාන්ත සීලය ඇති වෙන්නේ සම්මාදිට්ඨියත් එක්ක නම් සම්මාදිට්ඨිය ඇති වෙන්නේ සක්කායදිට්ඨිය දුරු වීමත් එක්ක. සක්කායදිට්ඨිය දුරු වෙනකොට සක්කායදිට්ඨිය බැඳිච්ච සංවර්ධන දෙකක් තියෙනවා, විචිකිච්ඡාවයි සීලබ්බත පරමාසය. සක්කායදිට්ඨිය කියලා කියන්නේ මම කියලා ස්ථිර හැඟීමක් අරගෙන තියෙනවා. එතකොට එහෙනම් අපි මම කියලා ගත්ත ස්ථිර හැඟීමත් එක්ක අපට තියෙනවා මම රකින්නට. කියන්නේ මම ඉන්නවනේ. එහෙනම් මම රකින්නට අපි යම් වැඩපිළිවෙළ පුරුදු කරනවා. එතකොට දැන් අපි ලෞකිකයත් එක්ක ගත්තොත් අපි ලෞකික ස්වභාවයත් එක්ක මේ කාමෙන් එක්ක ජීවත් වෙන්නේ මම රකින්න කියලා හිතාගරන්නේ. එතකොට අපි මේ ලෞකික සම්මාදිට්ඨිය පදනම් වුණාට පස්සේ අපි මම රකින්න සුගතිය යන්නට, සුගතිය කියන සැපේපාක දෙන්නට අපි විවිධාකාර දේවල් කරනවා. එතකොට එතනස් අපි සීලයක් රකිනවා. එතකොට ආරේකාන්ත සීලය ඇති වෙනකන් සක්කායදිට්ඨිය දුරු වෙලා එහා බදච්චේ සීලබ්බත පරාමාස දුරු වෙනකම්ම එදේ තියෙනවා. එතකොට මේක කෙනෙක් බලෙන් දුරු කරන එකක් නෙමෙයි. ඒක කොහොමද ලෞකික සම්මාදයේ ඇති වෙනකන් තියෙන එක. එතකොට එහෙනම් එයා රකින්නේ සීලය මම රැක ගන්න. මොකද මම විමුක්තියක් කරා රයන්න, අන්ත මම සුගතියක් කරා රයන්න රැක ගන්න සීලයක් තමයි සීලබ්බතයත් එක්ක තියෙන්නේ. සක්කායදිට්ඨිය කැඩෙනකොටම මේ මම කියන කාරණාව අසත්‍යක් බව, අනිත්‍යයත් එක්ක මෙතන මම කියන කාරණාවක් නොමැති බව ප්‍රකට වෙනවා. ඒක සත්‍ය වශයෙන් දකිනවා. එතකොට ඔහු සීලය රකින්නේ මම රකින්න නෙමෙයි. අන්න ආරේකාන්ත සීලය විස්තර කරනවා. ආරේකාන්ත සීලයේ ස්වභාවය සමාධි සංවත්වනික, ඊළඟට අපරාමර්ශන, ඊළඟට විඤ්ඤු පසඤ්ඤේ නුමනත්තම් ප්‍රසංසාකරණ, ඊළඟට බුජිස්සේහි කියලා වචනයකුත් තියෙනවා. එතකොට එතන පැහැදිලි කරනවා දැඩිව ග්‍රහණය නොගත් සමාධියට හේතුවක් වන. ඊට පස්සේ එතනේ ඒ සීලය උපකරණ සමාධියට. ඊට පස්සේ නුවණැත්තම් ප්‍රශංසා කරන අනිත් එක දාස භාවයෙන් නිදහස්. මුජිස්සේ කියන්නේ දාස භාවයෙන් නිදහස්. ස්වාධීන සීලියක්. එතකොට දැන් අපි හැම වෙලෙම අර මට ගැටි වෙලා තියෙන්නේ. එතකොට මේ ආරේකාන්ත සීලය කියන්නේ ස්වභාවය, යාගේ සීල් රකින්න. දැන් කෙනෙක් පන්සිල් රකින්නවා සීලබ්බතේ මුල් කරගෙන. අතන් අටසිල් රකින්නවා, අතන් අර විවිධාකාර වෘත රකින්නවා, නැත්නම් මොනවා හරි රකින්නවා. එතකොට යාගේ ස්වභාවය අර සීලබ්බතේ කියන එක. සක්කායදිට්ඨිය කරනාට පස්සේ සීලබ්බතෙන් දුර වෙනවා. එතකොට යාගේ සීල ස්වභාවය ආරේකාන්ත සීලය. එතකොට යා ඒ සීලේ තියෙන්නේ මොන පන්සිල් රැක්කත්, දසසිල් රැක්කත්, අටසිල් රැක්කත්, උපසම්බසිල් රැක්කත්, මොන සිල් රැක්කත් ආරේකාන්ත සීල ස්වභාවය. හැබැයි ආරේකාන්ත සීලය කියන්නේ ශික්ෂාපද කියන එක නෙමෙයි. සක්කායදිට්ඨි දුර වීමත් එක්ක මම රකින්න සීල දක්වන්නේ නැහැ. අර නුවණැත්තන් ප්‍රශංසා කරන්නේ නැත්නම් මාර්ගයට හේතු වෙන සමාධියට උපකාර වෙන. ඊළඟට මේ දාසභාවේ නිදාස සීලයක් රකින්නේ. එතකොට එහෙනම් සමාධිත්‍යයට පත්වෙච්ච කෙනා ආරේකාන්ත සීලය පුරුදු කරනවා කියන කාරණාවත් සමාධිත්‍යයටපත් නොවෙච්ච සීලය පුරුදු කරනවා කියන කාරණාවත් අතර වෙනසන්නේ ඒක. එතකොට සමාධිත්‍ය නොපැමිණිච්ච කෙනා රකින්න සීලය සීලබ්බතයක් වෙනවා. සමාධිත්‍ය පැමිණිච්ච කෙනා සක්කාය දුරු වීමත් එක්ක සීලබ්බත දුරු වෙච්ච නිසා එයාගේ සීලය ආරේකාන්ත සීලයක් වෙනවා. එතකොට ඒක අර සීලේ ස්වභාවයක් මිසක් සීල් පදේ ස්වභාවයක් නෙමෙයි. එයා සීල් රකින්නවා. හැබැයි ඒ සිල් රකින්න ආරේකාන්ත සීල ස්වභාවයත් එක්ක මාර්ගයට ආව කෙනා. අනිත් කෙනා සිල් රකින්නවා. එයා සිල් රකින්න සීලබ්බතයත් එක්ක. එහෙනම් සීලබ්බතේ බලෙන් දුරු කරන්න බෑ. බලෙන් ආරේකාන්ත සීලය ගන්න බෑ. සක්කාදිට්ඨි කැඩිච්ච තැන සීලබ්බතේ දුර වෙනවා. එතකොට ආරේකාන්ත සීලය බවට පත් වෙනවා. සක්කාදිට්ඨි බලෙන් කැඩෙන්නේ නෑ. ඒකට එහෙනම් සම්මාදිට්ඨිය ඇති වෙන්නට ඕනේ. යෝනිස මනසිකාරය සද්ධර්ම ශ්‍රවණය එක්ක සත්‍ය හොයනකොට, සත්‍ය හොයමින් යන වැඩපිළිවෙල පුරුදු කරනකොට සක්කාදිට්ඨි කැඩිච්ච තැනදී සීලබ්බතේ දුර වෙලා ආරේකාන්ත සීලය තියෙනවා. ඒ ආරේකාන්ත සීලයේ තුල පිළිහිදලා මාර්ගයෙන් එහාට දියුන වෙනවා. එතකොට එහෙනම් එතන ඒ රකින්න සීල ස්වභාවය අර ආරේකාන්ත සීල ස්වභාවයක් වෙනවා. ඉතින් මේක ඇත්තට අපි ගොඩක් නිරවුල්ව තේරුම් ගන්න ඕන ලොකු කාරණාවක් මේ මෙතන තියෙන්නේ. ඒකට බුදුරණවහන්සේගේ ගොඩක් දේශනා තියෙනවා. ඒ සම්බන්ධ විස්තර කර පංචබහි වේර සූත්‍රය ආදි වශයෙන් මෙන්න මේ දේශනා තුල ඔය කාරණා ගොඩක් ලස්සනට ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් ඒක අපි හොඳට නුවණින් විමසලා කල්පනා කරලා තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට මේ දහම් පරියාය වටහා ගන්නට පුළුවන්කමක් ලැබේ. සරුවන් සර්ණයි.
බොහොම සාමයි.
සරුවන් සර්ණයි ගෞරවනීය සාමනාස ඔබවන්සේගේ දේශනාව අහගෙන ඉනෝට සාමනාස මේ චිත්ත සමාධියේ තියෙන වැදගත්කම තේරෙනවා. ඒ මොකද මේ සියල්ලම සිදුවෙන නම් ඇත්ත දකින්න ඕන කියන එක ඔබ වහන්සේ විස්තර කරා. සමහරවිට සානන්දමි චිත්ත සමාධිය ඔබ වහන්සේ හතර ආකාරයකින් විස්තර කරා. එතකොට මේ චිත්ත සමාධිය හතර ආකාරයේ සානන්ද මේ ඕනම සමාධියකින් මේ සත්‍ය දැකීමට පුළුවන් වෙනවද කියන එක පළවෙනි ප්‍රශ්නය. අනිත් එක ඒ සමාධි හතරේ සංඥාන්ත අවසානයේදී කිව්ව සති සම්පජඤ්ඤය සඳහා ආශ්‍රවක්ෂය වීම සඳහා කියන තැන එතන විදර්ශනාවෙන් නැති වෙන සමාධියක් වගේ තේරෙනවා. ඔබ වහන්සේකින් ඒ ගැන පැහැදිලි කර දෙන්නීමක් අවශ්‍යයි සංඥාන්ත. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඒ සමාධි හතර විස්තර කරනකොට එතන පළවෙනි සමාධිය විස්තර කරන්නේ ධිට ධම්ම සුඛ විහරණයට ධ්‍යාන හතර, දෙවෙනි එක ඥාන දර්ශනයට ආලෝක සංඥාදී මෙනෙහි කිරීම, තුන්වෙනි එක සති සම්පජඤ්ඤයට සිහියෙන් වේදනා හටගන්න නැති වෙන, සිහියෙන් වේදනා සංඥා හටගන්න නැති වෙන එක, සිහියෙන් විතරක් හටගන්න නැති වෙන කාරණාව, හතරවෙනි එක තමයි ආසවක්ෂේ පිංස පවතින සමාධිය පංචපාස්කන්ධික දේවය දැකීම කියන සමාධිය. එතකොට ආසවක්ෂේ වෙන්නේ හතරවෙනි සමාධියෙන් විතරයි. මොකද අර මුල් සමාධි ඔක්කොම ඇති වෙනාට පස්සේ ඒ සියලු සමාධිවලත් සම්මාදිට්ඨිය මුල් වෙලා පංචපාස්කන්ධ සත්‍ය දකිනකොට එතන ගොඩනගෙනවා ආසවක්ෂේ පිංස පවතින සමාධිය. ඒ කියන්නේ දැන් අපි අපට ධම්ම සුඛ විහරණයට හරි හැම දෙයකටම අපිට මේ ගොඩනගෙන සමාධි මේ සියලු දෙයක්ම අපි ඇති කරගත්තේ අපේ ජීවිතේ සත්‍ය දැකීමත් එක්ක. දැන් ඒක තියෙනවා ජහන නිස්සය සූත්‍රය, අට්ඨක නාගර සූත්‍රය, ඊළඟට මාළුන්ගි පුත් සූත්‍ර. මෙන්න මේ සූත්‍රවල ඒ ටික පැහැදිලි කරනවා. ඒකෙදි පැහැදිලි කරනවා ධ්‍යාන තුල නැත්තම් ඒ ධ්‍යාන දේවල් එක්ක විදර්ශනා කරන ආකාරය පිළිබඳව. එතකොට එතනදී පැහැදිලි කරනවා ඒ ධ්‍යානයට ගිහිල්ලා ඒ ධ්‍යානයේ තුර පංචපාස්කන්ධය තේරුම් ගන්නකොට එහෙනම් එතන දුක සකස් වෙන ආකාරය තේරුම් ගන්නට ඕනේ. මම අර මුලින් පැහැදිලි කරා අර මණික ගැන සම්බන්ධ ප්‍රශ්නය අහුව තැනදී අපට මණික දුකක් බව ප්‍රකට වෙන්නේ නැහැ. ඒක ලෝකේ දුක් වූ දුකක් නෙවෙයි. ඒ වගේම මම පැහැදිලි කරා ධ්‍යානයත් ලෝකේ දුක් වූ දුකක් නෙවෙයි. විපරණාම දුකකුත් නෙවෙයි. මොකද විපරණාමෙන් එක නැති වෙන්නට ඕනේ. තියෙද්දි එක දුකක් බවට පත් වෙන්නේ. එහෙනම් අපට සංස්කාර දුක්ඛය කියන කාරණාව තේරුම් ගන්න තියෙන්නට ඕනේ. එතනයි දුක් කියන්නේ මොකද තේරුම් ගන්න. එහෙනම් සකස් වීම හුවෙන්නට ඕනේ. එහෙනම් සංස්කාර දුක්ඛය තේරුම් ගත්තට පස්සේ අන්න මේ ධ්‍යානය හෝ මණික හෝ කියන එක ඕ සැපක්ද ඒක විපරණාමයේද ඒක ආදාර නැහැ. ගොඩනගිච්ච දේ දුක. හේතු නිසා හුවෙනවා. සංස්කරණය හුවෙනවා. අන්න ධ්‍යානයේ තුලදී පංචපාස්කන්ධය තේරුම් ගන්නවා කියන තැනදීම හුවෙනවා සකස් වීම. එතන මේ දේශනාව ඔක්කොගෙන් පැහැදිලි කරනවා එතන පංචපාස්කන්ධය වටහා ගන්නවාක පංචපාස්කන්ධය වටහා ගත්ත කියන්නේ සකස් වුණා. ඒක අනිත්‍ය සංකත වශයෙන් ඒක වටහා ගත්තා. ඒකේ සකස්ීම අපි ඔච්චර දැනදි එතන පහදලි කරනවා. ඒ සමාධියෙන් සිත අයින් වෙනවා. චිත්තම් පටිවාපේති. සිත ඒකින් අයින් වෙලා අමතාය ධාතුයා චිත්තම් පසීදති. අන්න අමුත්‍ය ධාතුයට පිහිටනවා. ඒක වඩනවා ඒතං සන්තං ඒතං පනීතං කියලා වඩනකොට ආශ්‍රක්ෂේ වෙනවා. එක්ක ඔයාගේ ධම්මරාගේ තිබ්බොත් එහෙම අනාගාමී වෙනවා නැත්නම් ආශ්‍රක්ෂේ වෙනවා. ඒ අන්නේ විදිහට දේශනා ඔක්කොගෙන් පහදලි කරනවා. එහෙනම් එතනත් අර මේ අර සමාධි භාවනා හතර විස්තර කරන තැන අවසානයේ කියපු සමාජය තමයි වැඩුණේ. ඇයි පංචවාස්කන්ධ උදේවයි දැකීමෙන් හටගත්තේ. එහෙනම් ඒ කාරණාව ඇති වෙච්ච තැනදී තමයි ආශ්‍රක්ෂය වෙන්නේ. හැබැයි අරක මූලිකව වුණා. හැබැයි මේ මූලික වෙච්ච එකත් අර සම්මාදිට්ඨිය නැත්නම් අර සංස්කාර දුක්ඛ අහු වුණාට පස්සේ තමයි අර ආශ්‍රක්ෂය පිණිස සමාධිය හේතු වන්නේ. ඊළඟට තමයි අනිත් ප්‍රශ්නය අහුවේ කේ අර සත් සම්පජන්නේ සහ ආශ්‍රක් කියන සමාධි දෙකක් එක. ඒක අපට ගොඩාක් සියුම් එක තේරුම් ගන්න අමාරුයි. මොකද හේතුව එතන සති සම්පජන්නේ කියලා විස්තර කරපු තුන්වෙනි කොටසේදී තියෙන්නේ මම සිහියෙන් වේදනා හටගන්නේ. මට සිහියෙන් වේදනා ඇති වෙන එක, පවතින එක නැති වෙන එක. මට සිහියෙන් සංඥා හටගන්නේ එක, පවතින එක නැති වෙන එක. මට සිහියෙන් විතරකේ හටගන්නේ එක, පවතින එක නැති වෙන එක. ඒක සති සම්පජන්නයක් විතරයි. ඒ කියන්නේ අපට ඒක සිහිය ගොඩාක් දිනු කරගන්න හේතුවක් වෙනවා. මම දිනු කරගන්න, මට දිනු කරගන්න. අර මුල්ලින් අර මහත්මයා ඇහුවේ අර සිහියෙන් අපි බලන් ඉන්නකොට හිතට එන දේවල් අපිට නැති වෙනව හො වෙනවා කියලා අන්නේ වගේ එකක් හිතට වැටෙනවා. ඒක ලෝකයේ තුල ලෝකී අනිත්‍ය තේරුම් ගැනීම. එතකොට එතන අර මට ඇති වෙච්ච දෙයක් නැහොනේ. එතනත් අහු වෙන්නට වුණා මේ අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්න පංචපාස්කන්ධ. අන්න එතකොට අර හතර වෙන සමාධියට තමයි යන්නේ.
අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේක හට ගන්න ආකාරය නම් සකස් වීමේ දුක හු වෙනට ඕනේ. එහෙනම් ඒ වේදනා හරි සංඥා හරි විතරක හරි මේ සිහියෙන් ඇති වෙනවා කියන කාරණාව මට ඇති වෙන්නේ කාරණාව. මේක ඇති වෙන්නේ මම කියන කාරණාවක් ලෝකේ ගොඩනැගිච්ච නිසා කියලා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන පටිච්චසමුප්පාදය හු වෙනට ඕනේ. අන්න එහෙනම් පංචවිපාස්කන්ධේ හට ගැනීම හු වුණා. එහෙනම් පංචවිපාස්කන්ධේ හට ගැනීමත් අවිද්‍යාව ප්‍රත්‍ය කරගන්න හටගත්තේ පංචවිපාස්ක අස්තංගමයක්. මේ කාරණා දෙකම හු වුණ නිසා මොකද වෙන්නේ? අන්න එහෙනම් අර හතරවෙනි සමාධිය කොට නැගිනවා. එහෙනම් අර පළවෙනියෙන් කියපු සමාධිය, දෙවෙනියෙන් කියපු සමාධිය, තුන්වෙනියෙන් කියපු සමාධිය මේ ඕනම සමාධියක් මුල් කරගෙන නිවැරදිව සංස්කරණ දුක සකස් වෙන දුක වටහා ගන්න පුළුවන් නම් අන්න එතකොට අර ආශ්‍රක්ෂේ පිණිච්ච පවතින හතරවෙනි සමාධිය කොට නැගිනවා. අන්නේ සමාධිය තමයි මේ උපදේශ සූත්‍රයේ තුලදී පැහැදිලි කරන්නේ. ඒ විදිහට ඒ ගොඩනගෙන සමාධිය ඔස්සේ ආශ්‍රක්ෂේ දක්වා යන එක. අනිත් සියලු දේවල් මම සකස් කරගත්ත දේවල්. හැබැයි ඒක පත්‍ය කරගෙන අපේ සංස්කාර දුක වටහාගෙන නිවීම දක්වා ගමන් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ, මේ පුංචි ප්‍රශ්නයක්. මේ මාර්ගේ වඩනකොට මේ සිතුවිල්ලක් හිතට ආපුවාම ඒක මේ මට ඇතිවුණු සිතුවිල්ලක් නොවේ, මේක ඉබේ ආපු සිතුවිල්ලක් කියලා මේ මාර්ගේ වැඩෙන විදිහට මේ සිතුවිල්ල ගැන බලන්නේ කොහොමද කියලා තව චුට්ටක් පැහැදිලි කරලා දෙනවද ස්වාමීන් වහන්සේ? ඉස්සෙල්ලත් මේක පැහැදිලි කරන්න උත්සාහ කරා, මං හිතන්නේ ආයි චුට්ටක් මේ සිතුවිල්ල කියන තැනට තැනදී ඕක විදර්ශනා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඒකෙදි දැන් අපට සාමාන්‍යයෙන් අපි ඇහැ කන නාසය දිව කය කියන එක නම් අපට බාහිර දෙයක් එක්ක ප්‍රකටයි. දැන් මම පුංචි උදාහරණයක් ඔකේ පැහැදිලි කරන්න ටිකක් ගන්නවා. මොකද අපට හරියටම අපි අර සිතුවිල්ලත් නිමාකාරයෙන් අපට මේ හේතුඵලයේ වශයෙන් අහුවෙන්නේ නැහැ කියන කාරණාව තේරුම් ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් ඇහත් රූපයත් කනස් ශබ්දයත් කියන කාරණාව සාමාන්‍ය වශයෙන් අපට තේරෙනවා. හැබැයි ඒ තේරුම් ගන්න දෙදී අපි දකින්නේ මගේ කන සහ මගේ මට බාහිර ශබ්දය කියලා, මගේ ඇහැ සහ බාහිර රූපය කියලා. එතකොට අපි මගේ නාසය බාහිර ගන්ධය, මගේ රසය, මගේ දිව බාහිර රසය, මගේ කය බාහිර පහස කියලා. දැන් එතනදි මම ප්‍රශ්නයක් අහනවා. දැන් ඇතුලේ අපේ කය වේදනාවක් කියනකොට අපිට ඒක වින් කරන්න බෑ මගේ කය බාහිර පහස කියලා. මොකද ඇතුලේම ආ වේදනාවක්. එතකොට එතනදි අපි වින් කරගන්න අපට බැරි වුණේ අපි අර වින් කරගත්ත න්‍යායත් වැරදි. මොකද නිවැරදිව නම් ඒක වින් උනේ ප්‍රඥායෙන්ම නම් වින් උනේ අපිට මේකත් වින් කරගන්න හැකියාවක් තියෙනට ඕනේ. එතකොට එහෙනම් අර මනසයි අරමුණයි කියන කාරණාව, මනසත් අරමුණත් එක්ක මේ හැට ගැනීමයි කියන කාරණාව වෙන් කරගන්න ප්‍රඥාවම තියෙනට ඕනේ. එදකන් අපි අර මගේ සිතුවිල්ලක් විතරයි අපට ප්‍රකට වෙන්නේ. අපි ඒ වුණාට මේ සිතුවිල්ල කියන කාරණාව ඇති වුණේ කොහොමද කියලා දැක්කේ නැහැ. දැන් ආනාපාන සතියදී මම විස්තර කරා මේ දේශනාව තුලදී සැබෑවටම සිත ප්‍රකට වෙන්නට අර කායන පස්සනාව, විදිනන පස්සනාව ඒ ඔක්කොම යොනට පස්සේ තමයි නිවැරදිව සිත කියන කාරණා ප්‍රකට වෙන්නේ. කියන්නේ සිත කියන කාරණා හට ගැනීමත් එක්ක. එතකොට මනසත් අරමුණත් විඥානත් ඇතිකල්ලි සිත හට ගන්නවා. මනසත් අරමුණත් විඥානත් ඇතිකල්ලි තමයි මේක හට ගැනීම විඥාතය කියන කාරණාවත් එක්ක යන්නේ. එතකොට අපට මේක අහුවෙන්නේ නැහැ. අපට සිතවිල්ලක් මට ආවා කියලා අහුවෙන්නේ. එහෙනම් සිතවිල්ලක් මට ආවා, මට සිතවිල්ලක් ආව බව තේරුණේ ඇයි? අන්න එතෙන්ද යන්නට ඕනේ. එතනදී හොයන්න තියෙන්නේ නම් මට සිතවිල්ලක් ආවේ මනසත් අරමුණත් විඥානත් එකතු වෙච්ච නිසා, මම ඒ විදිහට නොදකපු නිසා මම මනස තියෙනවා අරමුණක් තියෙනවා කියලා ගත්තා. එහෙනම් එහෙම ගත්තේ මම මනසක් ඇතැයි කියලා මූලිකව ගත්ත නිසා. මට මුලින්ම අර අවිද්‍යාව, අවිද්‍යා සංඛාර විඥාන ක්‍රියාකාරීත්වයක් මම දැක්කේ නැහැ. අවිද්‍යාව නිසා මේ සංස්කාර, සංස්කාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප සලආයතන ක්‍රියාකර්තන දැකපු නිසා මට මගේ මනස මට අහු වුණා. මගේ මනසක් බාහිර අරමුණක් කියන කාරණා අහු වුණා. ඒක නොදකපු නිසා අපට අර ඒ මේ ආපු අරමුණ නිත්‍යයි කියලා ගත්තා. එහෙනම් අර අරමුණ නැති වුණා කියලා දැක්කට වැඩක් නැහැ. මේ අරමුණ ගොඩ නැගුණේ කොතනද කියලා අහු වෙනට ඕනේ. අරමුණ ගොඩ නැගුණේ කොතනද කියලා අහු වෙන තැනදී යන අවිද්‍යාව අහු වෙනවා. එහෙනම් ඒක ඇත්තරම ගොඩක් සියුම්. මේක නිවැරදිව හරියටම අහු වුණා නම් එතන මාර්ගයට එනවා. ඉතින් එතකන් අපට මේක අල්ලගන්න හේතුඵල වශයෙන් විමසන්න වෙනවා. හේතුඵලයෙන් වශයෙන් විමසන දවස විමසනකොට යම් කිසි දවසක අපේ ප්‍රඥාව ඊට අදාළව වැඩුණාට පස්සේ මේ කාරණාව හොඳට ප්‍රකට කරගන්න පුළුවන්කමක් ලැබෙවි. හැබැයි ඒකත් ප්‍රඥාවට ප්‍රකට වෙන දෙයක්. අපට ආපව විස්තර කරන්න යනකොට මේ විදිය විස්තර කිරීමක් විතරයි පැහැදිලි කරන්න පුළුවන්කමක් වෙන්නේ. ඒකයි බුදුරණවහන්සේ ධර්මයේ දේශනා කරනකොට අර මේ මන්දොස්සහය වුණා මුලින්ම ඊළඟට හේතුඵල දහම මේ වචන ටිකෙන් කිව්වා. නමුත් ඒ කියපු වචන ටික ලෝකේ තියෙන වචන ටිකක් මුල් කරගෙන කිව්වේ. ලෝකේ අපට තේරුම් ගන්න එක. නමුත් ඒක ලෝකේ ඉක්මවන ස්වභාවයක්. එහෙනම් අපි මේ ලෝකේ තියෙන දේ අපි ඒ ලෝකේ ඉක්මවන විදිහට මේ චින්තනයේ අසලවන්නට ඕනේ. අන්න එතකොට අර හේතුඵල දහම අහුවෙනවා. ඒ අහුවෙච්ච දවසට මේක නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක තවදුරටත් අපට තේරුම් ගන්න පුළුවන්. තවත් අපි ටිකක් ඔයගෙන කල්පනා කරන්න ඕනේ. මේ කල්පනා කියලා ඇත්තරම අපට වැදගත් ඔය ප්‍රශ්න ඔය විදිහට කල්පනා කරන්න අවශ්‍යතාවය තිබුණොත් තමයි අපට මේක තේරුම් ගන්නට යන්නේ. දැන් ගොඩක් අය ගොඩක් වෙලාවට හිතෙන්නේ මේ හරි මම මට තියෙන්නේ මෙහෙම හිතේටා ඉන්න කියලා. නමුත් එහෙම හිතේටා හරි මොන හරි වැඩ පිළිවෙලක් කරා කියලා ඒකෙන් ප්‍රඥාව නිකන් ඇති වෙන්නේ නැහැ. ඔය විදියට ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නයත් එක්ක කල්පනා කරනකොට තමයි ඒ චින්තනයත් ප්‍රඥාව ඇති වෙන්නේ. අන්නේ ප්‍රඥාව හොඳට මෙහෙරුවට පස්සේ යම් කිසි දවසක ඒක සත්‍ය දකින්න. සත්‍ය දැක්කනම් අපේ නිවැරදි අපට එනම් ප්‍රඥාව මෝරලා. ඉතින් එහෙනම් අපි ඒ ප්‍රඥාව මෝරන්න තව තව ඒක ගැන නුවණින් කල්පනා කරන්න වෙනවා. ඒ කල්පනා කිරීමත් එක්ක තමයි අපට ප්‍රඥාව මෙහෙරුවාන් පස්සේ ඒ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. තෙරුවන් සරණයි.
ඔසමනස බොහොම පින් තෙරුවන් සරණයි.
සාන්දාස අසරයි සාන්දාන්තේ මේ ප්‍රශ්නේ මතේ සමරක් කරන අධිදේශනාවට අදාළද කියලා කියන්නට සාන්දාස මේ මෙතුන්ලා කරගන්න පුළුවන් අවශ්‍යතාවය තියෙනවා. මේ බුදුජන් වහන්සේ දේශනා කරලා තියෙනවා සංඝයාගේ අනිත් ගුණයක් ගන්න. රත්න සූත්‍ර 11 වෙනි ගාථාව කිංචාසිතෝ කම්මං කරෝති පාපතං කායේන වාචා උපචිත්තාවා අබබ්බෝසෝ තස්ස පරිච්ඡාදාය අබබ්බදා නතා දුක්ඛ පදසුත්තා කියලා සම්මාන්ත. එතකොට ඒ ස්වාමී ඒ සංඝයා ඒකෙන් විස්මසේ පුත්තුල ඒ සංඝයා කියන්නේ එතන මේ මාර්ගයේ ඉන්න සංඝයා ගැනද කියන්නේ නැත්නම් මාර්ගයෙන් බහැරවද? එතන සෝතාපන්න වෙච්ච හරි නැත්නම් සෝතාපන්න මාර්ගයේ ඉන්න සංඝයා ගැනද කියන්නේ? මේ වාදයක් මත තීරණ ගන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ පුළුවන් පැහැදිලි කර දෙන්න.
සිරුවන් සර්ණයි ඊට කලින් ගාථාවේදී පැහැදිලි කරනවා මේ සෝතාපන්න කෙනාගෙන මේ සක්කාය දිරු කරලා නැත් හත් වෙනි භවයක් නැති ඒ සෝතාපන්න කෙනාගෙන එතන පැහැදිලි කරන්නේම සෝතාපන්න කෙනා මාර්ගයට ආව කෙනා සම්බන්ධයෙන් මේ ගාථාව තුළදී. මොකද ඊට කලින් ගාථාවල ඒක අනුපූරව ඒ මේ කාරණාව ඉදිරියට මේ විස්තර කරලා එන්නේ. එතකොට එතන කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචාය මනසං යම් කිසි පවවිතු කර්මයක් සිතින් කයෙන් වචනෙන් වෙනවා කියනවා. හැබැයි ඒක හඟවන්න අභහුවයයි කියනවා. ඒක අනිවාර්යෙන් සංවර වෙනවා. දැන් ලෝණ පරසූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ලුණු කැටයක් උපමා කරලා පුතජන කෙනා අතිනොයි සේක සෝතපන්න වෙච්ච කෙනා අතිනොයි එකම අකුසලයක් වෙන්න පුළුවන්. හැබැයි සෝතපන්න කෙනා අතින් වෙච්ච අකුසලේ විපාකය හරියට ලුණු කැටයක් ගංගාවකට දැම්මා. අරයගේ වෙච්ච අකුසලයේ ස්වභාවය ලුණු කැටයක් වතුර විදුරකට දැම්මොත් අරගේ විපාකේ වැඩි. ඇයි එහෙම වෙන්නේ? අරයගේ හිත පළල්. සත්‍ය දකිනවා. යාට ඒක මුල් කරගෙන පසුතැවීමක් නැහැ. ඒක මුල් කරගෙන නැවත හිතීමක් නැහැ. ඒක මුල් කරගෙන කල්පනා කිරිල්ලක් නැහැ නැවත. එයා ශනිකව තේරුම් ගන්න ඒක අතහැරලා තව කාරණයක් ගැන සංවර වෙනවා. අනිත් කෙනා එහෙම නෙමෙයි. තව කෙනෙක් ඉන්නවා හංගගෙන ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා පසුතැවිතව ඉන්නවා. ඒ ස්වභාවය නේ ආරේකාංශ සීලයෙන් යුක්ත වෙච්ච කෙනාට. එයාගේ තියෙන්නේ කැඩිච්ච ගමන් යම් කිසි ශික්ෂාවක් අන්න යම් කිසි අකුසලයක් තුන්චි අකුසලයක් මොනවා අකුසලයක් සිතින් කයකට වෙච්ච ගමන් ඒක සංගවණ්ඩ අභෞවියයි එයා ඉක්සන් වරිනවා. ඒ කාරණාව තවත් අර ඉස්මතු වෙනවා මේ සංගුච්ච මංජමනිකයි කෝසම්බි සූත්‍රයේ. ඒකෙදි පැහැදිලි කරනවා හරියට පුංචි ළමයේ ගිනි පුපුරක් අල්ලනකොට අල්ලනවා. හැබැයි අල්ලපු ගාන සැනින් අත අපස ගන්නවා. ඒ වගේ කියනවා මේ මාර්ගයට ආව කෙනා යම් අකුසලයක් සිදු වෙන්න පුළුවන්. හැබැයි යා එතනින් සැනින් සංවර වෙනවා. ඒක නිසා තමයි සෝතපන්න වෙච්ච ගමන් අනාගාමී හෝ කාමරාග පිටික තුනී වෙන්නේ නැති. නැත්නම් සෝතපන්න වෙච්ච ගමන් ඒක වෙන්නට ඕනේ. අර කෙලෙසේ තියෙනවා. ඉතින් එතනින් එහාට ඒ පුරුදු කරනකොට යම් අකුසලයක් වෙන්න පුළුවන්. හැබැයි යායවත් එක්ක ඉතින් එහාට සංවර වෙලා මේ මාර්ගය පුරුදු කරනවා. ඒ අකුසල විපාකේ අඩුයි. මේ සම්බන්ධයෙන් අංගුත්තර නිකාය සූත්‍ර කීපයකම පැහැදිලි කරනවා. සෝතපන්න කෙනාටින් යම් යම් කුසල ධර්මයක් සිදු වෙන්න පුළුවන්. හැබැයි ඒවා නිරේගාමී බවට පත් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒවා අනිච්චිනා වගේ නෙමෙයි පසුතැවිතැවි හිතමින් ඒවා ගැන ඉන්නේ නැහැ. මොකද තමන් රැක ගන්නට අවශ්‍ය අඩපිල්ලක් යට නැහැ. ඒකයි මොනින් සංවර වෙන්නේ. සංවර වෙච්ච ගමන් අහපෝ ඒ ගැන හිතන්නේ නැහැ, පසුතැවෙන්නේ නැහැ ඒ ගැන. සමාජයෙන් අපකීර්තියක් වෙනවා කියලා ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. මම මේක කරා කියලා එහෙම පසුතැවිලක් ඇති වෙන්නේ නැහැ. ඒ සියල්ලක්ම දුර වෙනවා. ඒක තමයි කර්ම මිසසතන සූත්‍රය තුලේ පැහැදිලි කරලා තියෙන්නේ. යම් කිසි අකුසල කර්මයක් සිතින් කය මචනෙන් එන්න පුළුවන්. නමුත් ඒක සංගවන්න අභවි බව. තෙරුවන් සරණයි.
බොහෝ කින්සාවන් අපේ කියන සාමනාසී එතකොට සංසිල් වගේ දෙයක් උනත් හැදෙන්න පුළුවන්ද? සක්කායදිට්ඨි දුරු වෙච්ච සෝතාපන්න වෙච්ච ස්වයං මහසී නිමුද? සංසිල් වගේද? කොහොමද ඒක වෙන්නේ?
තෙරුවන් සරණයි. අපට ඒක ඒකාන්තයෙන් කියන්න බෑ. මොකද මේ වේද නැද්ද කියන එක දැන් පංච බය වේර සූත්‍රයේ බය වෛර පහ සංසිඳනවා කියනවා. ඒ කියන්නේ බය වෛරයක් හටගන්න හැ කියනවා පංසිල් සම්බන්ධයෙන්. ඊළඟට තමයි බුදුරණන් වහන්සේ විස්තර කරන නේතං තානං විජ්ජති කියලා විස්තර කරන තැනදී පැහැදිලි කරන්නේ පංච ආනන්තරී පාප කරුණ නීති මිත්‍ය දෘෂ්ටිය ගන්න හැසකතපන්න කෙනා අතින් තාතන් වහන්සේ අතින් විස්තර කරනවා සිදුවෙන්නේ නැහැ කියලා ප්‍රාණඝාතය ඊළඟට බොරුව ඊළඟට බ්‍රහ්මචර්ය කැඩෙන්නේ නැහැ ඊළඟට සොරකම සිදුවෙන්නේ නැහැ ඊළඟට තමයි සංනිපිකාරකය කියන්නේ කාම්බෝ ගිහි වගේ තියාගෙන රැස් කරන්නේ නැහැ කියලා මේ විදිහ විස්තරයක් පැහැදිලි කරන රහතන් වහන්සේ සම්බන්ධව. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කළා තියෙන මේ විදිහට පමණයි. එතනින් එහාට අපට වෙනවද නැද්ද කියලා ඒකාන්තයෙන් කියන්න බෑ. නමුත් අකුසල් ධර්ම වෙනවා, ඒ දේ සංවර වෙනවා. ඒක විතරයි පැහැදිලි කරන්න පුළුවන්. අපට ඒකාන්ත කළා මෙහෙම කියන්න. මොකද ඒකට හේතුව මේ බුදුරන් වහන්සේ නොකියපු දෙයක් අපට කියන්න බෑ. අර කාරණාව කියන්න පුළුවන් අකුසලේ වෙනවා. නමුත් ඒක සංවර වෙනවා. නමුත් මේක කැඩෙනවද නැද්ද කියන එක මොකද ඒක ඇත්තරම උපාදානයක් එක්ක රකින්න එකක් නෙමෙයි. ඉතින් අකුසලයේ කොයි විදිහටද කැඩෙන්නේ? අකුසලයක් සිදුවන්නේ කොයි විදිහටද කියන එක අපට ඒක වදාහ ගන්න බැහැ. පුංචි උදාහරණයක් ඇටියට තේරුම් ගන්න කාරණාවක් මම පැහැදිලි කරන්නම්. අර බිම්බිසාර රජුරුව ගැන. බිම්බිසාර රජුරුව බුදුරණවහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච අලුතම සෝතපන්න ඵලයට පත් උනේ. බිම්බිසාර රජුරුව යුද්ධයකට යන්න ලැහැත්ති වෙලා මොන හට ආරක්ෂා කරගන්න මොනවට හරි. එතකොට මේ සේනාව හොයනකොට සේනාව මහන වෙලා ඒක එතකොට බුදුරණවහන්සේට ඇවිදilla පැහැදිලි කරනවා ස්වාමීනි මේ යුද සබලු මහාන කරන්නට කලින් අනුමැතියක් ගන්න. නැත්නම් මේ මහාන කරන්න එපා කියලා බුදුරණවහන්සේට ඉල්ලන බුදුරණවහන්සේගෙන් බිම්බිසාර රජුරු. ඉතින් ඒක අපට පොඩ්ඩක් එතන සිදුවෙච්ච කාරණාව ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. ඉතින් ඒ නිසා අපට මේක ඒකාන්ත කරලා අපට ඒක මේ හිතන්න අමාරුයි. අපට ඒ කාරණාව සම්බන්ධයෙන් 아무ත් අර විදිහට පැහැදිලි කරගන්න තමයි අපට වෙන්නේ. එතකොට අපිට මේ ප්‍රායෝගිකව පුරුදු කරනකොට නිතරම ප්‍රායෝගිකව පුරුදු කරන කෙනාගේ සීලේ නැත්නම් අකුසල් ස්වභාවය අඩුයි, පළුදුන ස්වභාවය අඩුයි. ඒක නුවණත් එක්ක යාගේ තියෙන නුවණ ශිෂ්‍ය වීරියවත් එක්ක. ඊළඟට කවුද මිගසාලා සූත්‍රයේ පැහැදිලි කරන පුරාණ සිද්දත් දෙන්න ගැන සම්බන්ධයෙන්ොත් එක්කෙනෙක් බ්‍රහ්මචාරී එක්කෙනෙක් අබ්‍රහ්මචාරී දෙන්නම සකදාගාමි. එතකොට එහෙනම් සීලි සම්බන්ධයෙන් එතරම් අඩු වැඩියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපට ඒක ඒකාන්ත කරලා කියන්න අමාරුයි ඒ සම්බන්ධයෙන්. අර බුදුරණවහන්සේ කියපු දේ කරුණ ටික විතරයි පැහැදිලි කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. තෙරුවන් සරණයි.
බොහොමකින් සාන්නා තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ පුළුවන් නම් ස්වාමීන් වහන්සේ දැන් නිබ්බිදා කියන පස්සේයි විරාගා කියන එක අතර තියෙන වෙනස පොඩ්ඩක් සම්පූර්ණ පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අතරම නම් මේ කාරණා අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් තියෙන්නේ. අපට මේ එකින් එක එකින් පස්සේ වෙනවා කියන කාරණාව නෙමෙයි එතනින් හැර නිබ්බිදාව එතහ භූතය ඇතිවෙච්ච තැනම අටගාච්ඡයේ ආකාරයෙන් දකින්නකොටම මොකද වෙන්නේ? මේක පවත්තන්න කැමැත්තක් ඇති වෙනවා. ඇයි මේ බොරුවක් අසත්‍ය පදනමවත් එක්කනේ අවිද්‍යාවෙන් මේක පවතින්නේ. ඉතින් සත්‍ය දකින්නකොට එතහ භූත ඥාන ඇති වෙනකොට අවිද්‍යාවෙන් පවත්තන්න ඕන සබහ නැති කියලා යනවා. නිබ්බිදාව කියන්නේ ඒක. එතකොට එහෙනම් ඇලෙන්නේ නැහැ ඒකට. ඇයි ඇලෙන්නේ? තියනවනන්නේ. එතකොට එහෙනම් සත්‍ය දැකීමෙන් සත්‍ය නොදැකීමෙන් හටගත්ත ස්වභාවය දුරු වෙනවා. ඇයි සත්‍ය දකින්නකොට සත්‍ය දැකීම මේ කටගත් තිබව දකින්න. සත්‍ය දකිනකොට එහෙනම් ඒකට පවත්වන්නට කැමැත්තක් ඇති වෙන්නේ. අන්න ඒ නිසා ඇලෙන්නේ නැහැ. එතන නිබ්බිදාව විරාගේ. නිබ්බිදාව කියන්නේ ඒක පවත්වන්න නැත්නම් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. එතන කලකිරීමක් කියන්නේ අන්න ඒක පවත්වන්නට කැමැත්තක් නැහැ. ඒ පවත්වන්න පිළිවක් සිදු වෙන්නේ අසහත දකිනකොට. අවිද්‍යාව වෙන්නේ පවතින්නේ. නැත්නම් විද්‍යාව පුදුමට පවතින්නේ. ආ එහෙනම් අන්න අරකට ඇලෙන්නේ නැහැ. එහෙනම් සම්පූර්ණයෙන් පවත්වන්නට ඕන තියෙන ආසාවත් දුරවිල යනවා. ඉතින් ඒක තමයි අපට යම් විදියකට ඒ ස්වභාවය වටහා ගන්නට තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි නාන්ත. සරණත් දැන් අපි නිතරම දකින්නේ මේ පටිච්චසමුප්පාදයේ හැමතිස්සෙම අවිද්‍යා පත්‍ය සංඛාර කියලා ජාතියෙන් අවසන්නට වෙන කනිසන්නත් අපි නිකන් භාවිතා කරන්නේ කියලා ජාතියෙන් පස්සේ දුක කියන එක. එතකොට සරණත් ඒ සංඛාර ජාතියෙන් පස්සේ සංඛාර දුක් දැකලාද සරණත් යම් කිසි කෙනෙක් එතෙන්දී සම්මාදිටියට පත් වෙන්නේ කියලා හිතාගත්ත නිවැරදි සරණත්? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සංස්කාර දුක අහු වෙනකොට සංස්කරණේ වීම කතා කරනකොට මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ සකස් වීම අහු වෙනට ඕන. සංස්කරණ දුක අහු වෙනකොට අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ සකස් වීම අහු වෙනට ඕන. එහෙනම් මේ සියල්ලක්ම අහු වෙනට ඕන. එහෙනම් මේ දුක හටගන්න හේතුව මොකද්ද? මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ගන්න පටිසම්පද න්‍යාය. මේක පැහැදිලි කරනවා චිත්තාරණ සූත්‍රයේ අංගුත්තර නිකාය කේතික නිපාතේ. චිත්තාරණ සූත්‍රය පැහැදිලි කරනවා දුක කියන්නේ මේ අපි මේ පැහැදිලි කරපු දුක, ඒ කියන්නේ දැන් ජාති ජරා මරණ, මේ දුක දුක් සමුදය පටිසමුප්පාදේ. එහෙනම් අපි දකින්නේ මගේ ඉපදීමක්, මගේ මරණය. ඒකත් එක්ක අපිට විදාක් කරලා තර්ක විතර කට ගන්නවා. අතීතයේ ඉපදුණා, අනාගතයේ මරනවා, දැන් ඉපදුණා, දැන් මරනවා, අපිට විතර කට ගන්නවා. නමුත් හේතුඵල වශයෙන් අපි මේක දුකක් කියලා දැක්කහම මේ දුකට පත්‍ය ජාතිය, ඒකට පත්‍ය භවය. ඒකෝර මගේ ජාතියක් නෙමෙයි. මගේ භවයක් නෙමෙයි. මම කර්ම කරනවා නෙමෙයි. මම උපාදාන කරනවා නෙමෙයි. මගේ කතන්දරයක් නෑ. මගේ උපාදානයක්, මගේ භවයක් කියලා ගත්තා නම් එතන වැරදි. ඒ බව බුදුරණවහන්සේගේ තිම්බරුක සූත්‍රයේ තුල, සංගිච්ඡනිකාය දෙකේ අනතිත්‍ය සූත්‍රය තුල ඒක ලස්සනට පැහැදිලි කරනවා. මේ බුදුරණවහන්සේ ඊළඟට මොළියපගුණ සූත්‍රය තුල. ඒ හැම එකම පැහැදිලි කරනවා මේ එකින් එක මේ කාරණා සම්බන්ධයෙන්. මේක මේ සමාකරාද, මේ ඊළඟට මේක ඉබේ හටගත්තද, නැත්නම් මේක අයිති කාටද කියලා අහන ප්‍රශ්න වැරදි කියන එක. ඉතින් එහෙනම් ඒ විදිහට අපිට මුලින්ම තවන්නේ අර මගේ ජාතියක්, මගේ ජරා මරණයක් එක. ඒක මුල් කරගෙන අපි හේතුඵල වශයෙන් හොයනකොට මගේ ජාතියක්, මගේ ජරා මරණයක් නෙමෙයි. ඒකයි මෙතන ජරා මරණ විස්තරයක් කතා කරන්නේ දුක කියලා. එහෙනම් අර මේ ලෝකේ අපිට ප්‍රකට වෙන දුක. දැන් ජරා මරණය කියන මගේ ප්‍රකට මට ලෝකේ ගෝචර දුකක් ඒක. ඒක පුජ්ජල දුකක්. එතකොට ඒ දුක මුල් කරගෙන අපි මේ දුක හොයනවා නම් අපිට මේ සංස්කරණය හො වෙනට ඕනේ. එහෙනම් මේ දුකක් කියන කාරණාවක් ඇති උනේ මෙන්න මේ න්‍යායයි. අවිද්‍යාව පත්‍ය කරගෙන හටගත්ත මේ භව ජාති උපාදාන ජාති මේ හැම එකක්ම පත්‍යෙන් තමයි මේ දුක හටගත්තේ. මෙන්න මේක අනිවාර්යෙන් අහුවෙච්ච තැනදී තමයි සම්මාදිටිය කියන්නේ. එහෙම නැත්නම් මේ අපි අර මගේ දුකක් හොයනකොට මගේ ජරා මරණයක්, මගේ ජාතියක් හොයන්න යන එකත් එක තමයි ওই විවිධ තර්ක විතරක ඔස්සේ අපි මේ විවිධ සංකල්ප ඔස්සේ කාරණා හොයන්න යන්නේ. අපි මේක හැදෙන ආකාරය මේ අර මේ චිතිවිලි බෙදලා බලීමේකින් තොරව හැදෙන ආකාරය අවිද්‍යාවපත්තෙන් මේ කාරණා අහුනා නම් එතකොට මේ පටිච්චසම්පාද න්‍යායයට අහු වෙනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් අමාරුයි තේරුම් ගන්න. මේක හරියට අපි තේරුම් ගත්තා නම් අපේ ජීවිතේ හේමාකාරයෙන් දහම්මකට වැටෙනවා. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න තමයි මහන්සි ගන්නට ඕන නැත්තේ. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න අපි ওই විදිහට හොඳට කල්පනා කරන්න ඕන. හැබැයිවටම මේ විදිහට ප්‍රශ්නයක් මතුවීමම තමයි අපි ධර්ම මාර්ගයට යොමු වෙන පැත්ත. ප්‍රශ්නයක් මතුවේ නැතිනම් අපි ඔහේ යමක් කරනවා. එතකොට කරන දෙයින් ඒක අදාළ ප්‍රතිඵලයක් ලැබෙයි. නමුත් නිවන මාර්ග ලැබෙන්නේ නැහැ. මේ විදිහට ප්‍රශ්නයක් මතුනහම මේ ප්‍රශ්නේ මුල් කරගෙන අපි කල්පනා කරනවා. විමසනවා. අන්න ඒක මුල් කරගෙන අපේ අභ්‍යන්තරයේ වැඩෙනවා ප්‍රඥාව. අන්න එතකොට තමයි සත්‍ය දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නට ඒකටත් අපට යම් චින්තනයක් තියෙනට ඕන. නැත්නම් අපට ඒක එකපාරට ඇති වෙන්නේ නැහැ. මේකේ තියෙන මේ ස්වභාවය තේරුම් ගන්න අපි ප්‍රශ්නයක් ඇති වෙනවා ඒක තුලින්. ඒ ප්‍රශ්නේ ඇති කරන පීමසනවා. එහෙනම් මූලික ප්‍රශ්නේ ඇති වෙන්නට ඕන. ඉතින් ඒ නිසා අය මුල් කරගෙන අපි තව තවත් දේශනා ඇසුරු කරගෙන මේක කල්පනා කරන්න ඕනේ. ඒ කල්පනා කරනකොට අපිට මේක වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙවි. මේ සම්බන්ධයෙන් පටිසම්පාදයේ ගැන ලොකු නිරවුල්කමක් අපට ඇති කර ගන්නට ඒ සම්බන්ධයෙන් අපි සිතන්නට ඕනේ. ඉතින් මම යම්කිසි විදියකට පටිසම්පාදයේ ගැන දේශනා 13කින් ටිකක් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒවා මුල් කරගෙන බුදුරණවහන්සේ දේශනා ඇසුරු කරගෙන ඒ දේශනාවට පැහැදිලිව ඇති කරගෙන ඒ දේශනාව පාදක කරගෙන අපි ඒක ඉමසනකොට අපේ ප්‍රඥාව වැඩනාට පස්සේ යම් කිසි දවසක අපට මේක වටහා ගන්න පුළුවන්කමක් ලැබේවි. ඉතින් ඔය ඇති වෙන ප්‍රශ්න සියල්ලක්ම අපට
දහම් මඟ ඉවර කරගන්නට උපකාර වන දේවල්. ඉතින් ඔය තුල පිහිටලා අපි තවදුරටත් ඒක වටහා ගන්නට කල්පනා කරන්නට ඕනේ, සාකච්ඡා කරන්නට ඕනේ, ධර්මය අහන්නට ඕනේ, ඉගෙන ගන්නට ඕනේ. එතකොට අපට ඔය දහම් කාරණේ ගෞල් වෙලා සම්මාදිට්ඨිය ඇති කරගෙන විමුක්තිය දක්වා ජීවිතේ යොමු කරගන්න පුළුවන්කමක් ඇති වෙයි. පෙරවන් සරණ.
සාදු සාදු හිමසයන්. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් ඔබ වහන්සේගේ දේශනාව ඉතාම පැහැදිලි, ප්‍රශ්නයක් නැති තරමට. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මට ඇති වුණා ස්වාමීන් වහන්ස. දැන් ප්‍රායෝගික වශයෙන් මේ භාවනාවක යෙදිලා ඉන්නකොට, අපි හිතමු ආනාපාන සතිය වගේ භාවනාවක යෙදිලා ඉන්නකොට එන අරමුණකට ඔය වගේ පංච උපාදානස්කන්ධය මේ හේතු ටික ඇති තැන මේ ස්පර්ශකත්වයෙන් මේව ඇති වුණා කියලා ඒ වගේ අරමුණු කරන්න පුළුවන්. එතකොට ස්පර්ශය නැති වෙනකොට ඒව නැති වෙලා යනවා කියලා, එහෙම මේ උදේ සංස්කාරයන්ගේ උදේවයි දෙක බලන්න පුළුවන්. එහෙම බලමින් ඉඳලා ස්වාමීන් වහන්සේ ඔක පටිච්ච සමුප්පාදයේ පැත්තෙන් කොහොමද බලන්නේ? පටිච්ච සමුප්පාදයට ඒක සම්බන්ධ කරන්නේ එතකොට අවිද්‍යාවෙන් පටන් ගන්නවද? මේ අවිද්‍යාව නිසා මේවායේ මේ ඇතිවීම නැති, ඒ කියන්නේ මේක දන්නේ නැතිකම නිසා, මේ අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කාර නිසා හට ගැනීමක් කියලා ඒ පැත්තෙන්ද යන්නේ? එහෙම නැත්නම් වෙන විදිහක් තියෙනවා ස්වාමීන් වහන්සේ? පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ අර විදිහට ස්පර්ශයෙන් කියලා අපි මූලිකව කල්පනා කිරීමක් නේ කරන්නේ. එතකොට අපි මේ ස්පර්ශය ඇති වෙන්නේ කොහොමද කියලා ඒ න්‍යායත් හොයන්නට ඕනේ. දැන් ලෝකේ සම්පූර්ණයෙන් ඇති වුණේ අවිද්‍යාවනේ. දැන් ඇත්තටම දුරු කරන්න ඕන නැති අවිද්‍යාවයි තණ්හාවයි. එතකොට එහෙනම් අවිද්‍යාවයි තණ්හාවයි දුරු වෙන්නේ නම් විද්‍යාව ඇති වෙන්නට ඕනේ. විද්‍යාව විමුක්ති වෙන්න ඕනේ. එතකොට නම් අපි ස්පර්ශයක් අහුණත් ස්පර්ශයකට හේතු අවිද්‍යාව බවට වැටහෙන්නට ඕනේ. හරියට ස්පර්ශය අහු වෙනවා නම් එතන අවිද්‍යාවේ මේක ඇති වෙන්නේ කියලා වැටහෙන්නට ඕනේ. ඒක මේ නුවණින් වටහා ගන්නට ඕනේ. එතකොට තමයි හරියටම පටිච්චසමුප්පාදේ අහු වෙන්නේ. එහෙම නොවුනොත් එහෙම අහු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අවිද්‍යාව දක්වාම කල්පනා කරන්නට ඕනේ පටිච්චසමුප්පාදේ. එහෙම කල්පනා කරන්නේ එකින් එක කාරණානි ගෞල් කරගන්න ඕනේ. එහෙම ගෞල් කරගන්නකොට අපට ඒක වටහා ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට දැන් අපි නිකන් ස්පර්ශයෙන් මේක ඇතුල් වෙලා නැති වෙලා යනවා කියලා කල්පනා කිරීම ඒක අපි අර සිටිවිල්ලක් ඔස්සේ නිකන් දැමීමක් විතරක් නැතුව මේක ස්පර්ශයෙන් ඇති වෙන්නේ කොහොමද කියලා හොයන්න. දැන් අනිච්ච සංකත පටිච්චසමුප්පන්න කියලා බුදුරණවහන්සේ වචන ටිකක් පැහැදිලි කරනවා. ඒතොර ඒ වචන ටික වචනයක් දාලා මේක අයින් කරනකොට මේ සිටිවිල්ලක් ආවට පස්සේ එතනත් නැති වෙලා යනවා. නමුත් ඒ අනිත්‍ය කියන්නේ මොකද්ද? සංකතය කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පන්නය කියන්නේ මොකද්ද කියන ස්වභාවයක් ඇති විමසනට. එහෙම විමසනකොට තමයි මේ අනිච්ච සංකල්ප පරිසම්පන්න කියන ස්වභාවය ආ අවිද්‍යාව නිසා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි මේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා මේක ගත්තේ. අන්න එතකොට අනිත් අවිද්‍යාව ප්‍රත්‍ය හත්වෙන දැකීම ප්‍රත්‍ය මේක ඇති වෙච්ච බව හොවෙන්නේ. එතකොට අර වචන ටික සිතවිල්ලකින් දැමීමකින් පමණක් නැතුව ඒ වගේ අර්ථත් එක්ක තේරුම් ගන්න යනකොට මේ අවිද්‍යාව කියන කාරණාව තමයි මූලිකව අහුවෙන දේ. අවිද්‍යාව මූලිකව අහුනවා නම් මේ සත්‍යම දැකීමත් එක්කයි මෙහෙම ඇති වුනේ කියලා මේ පටිච්චසමුප්පන්නයයි සියල්ලක්ම එක්ක අන්න එතකොට නිවැරදිව පංච උපාස්කන්ධේ සමුදේ තමයි අහුනේ. මොකද නැත්තම් අපට කියන දෙයක් නේ. අපිට දැන් ස්පර්ශයෙන් කියන්නේ කාරණාවත් අපි සාමාන්‍ය සිතුවිල්ලකින් දැම්මත් අපිට මේ මට වෙන ස්පර්ශයක් තමයි මූලික අහුවෙන්නේ. අවිද්‍යාව කියන කාරණා අහුවෙනකොට අර කියන දෙයක් නෙමෙයි. ලෝකේ දැන් අපි අර දිට්ඨියක් සුතියක් මුතියක් විඤ්ඤාතයක් උනත් තියනවා කියලා ගැනීමක් තියෙනවා. එතකොට ඒ තියෙන දෙයක් කියන කාරණාව නේ. එහිම තියෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා තිබීමක් මිසක් තියෙන දෙයක් නැතිවීමක් නෙමෙයි. එහෙනම් අවිද්‍යාව නිසා පැවතීම, සත්‍ය දැකීම නිසා පැවතීමක් බව හොවෙන්නට ඕනේ. එහෙම අවුච්ච තැනදී නම් සත්‍ය දකින්න කොටේ පැවැත්ම දුර වෙලා යනවා. අපි මේක අපි ටිකක් හොඳට මේ දැන් අපි සාමාන්‍යයෙන් අපිට ගොඩක් වෙලාවට දහම අහපු ගමන් අපි යම පුරුදු කරලා ඉක්මනින් විමුක්තියක් කරා යන උත්සාහ කරන. නමුත් ඒක මේ ඒ කාලේ මහා ප්‍රඥාව වේදි කරා. ඒක ප්‍රඥාවෙන් දික වටහා ගන්න පුළුවන්කම තිබෙච්ච නිසා. නමුත් බුදුරණවහන්සේගේ දේශනා අපි පිරිසිදු වශයෙන් නියමාකාරයෙන් විරුද්ධ මනසකින් හදාරනකොට අපට ගොඩාක් තේරුම් ගන්න කාරණා තියෙනවා. මේ තේරුම් ගන්න තියෙන කාරණා අපි තේරුම් ගන්න විමසනකොට විමසනකොට තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. එහෙනම් ඒකට අපට කාලයක් යනවා මේක ප්‍රඥාව වැඩෙන්න. අන්න වැඩිච්ච ප්‍රඥාවෙන් අපට පුළුවන් ඊට පස්සේ මේ න්‍යාය තේරුම් ගන්න. එතකොට අවිද්‍යාව කියන කාරණාවත් අහු වෙනවා. ඉතින් මේ නිසා ඒ දක්වා අපේ චින්තනය හසුරවන්නට අවශ්‍ය වෙනවා. චතුරස්සරණ. චතුරස්සරණ
නිසා. අවසරයි ස්වාමීන් වහන්සේ තව චුට්ටක් එතන ස්වාමීන් වහන්සේ දැන් ඒ අරමුණක් ආවහම මේ රූප නාම රූප වශයෙන් අරගෙන ඒ ආකාරයට ඇවිල්ලා එන්නත් පුළුවන් නේද අවිද්‍යාවට? එහෙම එන එකේ අර විදිහට කෙලින්ම අවිද්‍යාවෙන් ගන්න එකෙත් වෙනසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. නාම රූප ප්‍රත්‍යයෙන් ඇති වෙනවා විඥානය. විඥානය නිසා සංස්කාර නිසායි මේ විඥානය ඇති වෙන්නේ. ඒ විදිහට ආපස්සට එන්නත් පුළුවන් නේද?
තෙරුවන් සරණයි. මේ එතකොට දැන් අපි දැන් නාම රූප නිසා විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය හරියට අහුනවා නම් එතන අවිද්‍යාව අහුවෙනවා. එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් නිකම් බලනකොට අපිට මේ තියෙන දේක තමයි අහුවෙන. අපට ඒක වැටහෙන්නේ නැහැ. මොකද අර මම බලනවා කියන කාරණාව අපට වැටහෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපට අර මේ බාහිර එතන ඇත්තටම අර බාහිර අපි මේ මානසික සිතුවිල්ල තුළ නාම රූප විඥාන කියලා අපි නම් කිරීමකට යනවා. අපි නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයට ඉඩුණේ අවිද්‍යාව කියලා අහුනවා නම් අන්න එතන හරියටම අහුවෙනවා. සත්‍යම දැකීමෙන් මේ නාම රූප විඤ්ඤාණ ක්‍රියාකර සිදු වෙන්නේ කියලා. මොකද නාම රූප විඤ්ඤාණ ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ පදරම ගොඩ නැගුණේ. ඒකව නාම රූප විඤ්ඤාණ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ අවිද්‍යාව නිසා. එහෙනම් අවිද්‍යාව අහුනා නම් නාම රූප විඤ්ඤාණ ක්‍රියාකාරීත්වය හොයනකොට අන්න එතනදී නියමාකාර සත්‍ය දකින්නවා. අවිද්‍යාව අහුන්නේ නැතිනම් අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන අර තියනවා කියලා ගැත්තේ දෙයක විතරයි. සරවන් සර්නේ.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කරේ දැන් අපි නාම රූප විඥාන ආදී වශයෙන් ගන්නෙත් අපේ සංස්කාර වලින් අවිද්‍යාවෙන් ඇති වෙන සංස්කාර වලින් හදන දෙයක් කියලාද? එහෙමද? ඒකද ඔබ වහන්සේ පැහැදිලි කරේ?
දරවසන්න. ඔව් එහෙම දෙයක් තමයි. එහෙනම් අවිද්‍යාව සංස්කාර වලින් හදන දෙයක් තමයි නාම රූප විඥාන කියන්නේ. එහෙනම් අවිද්‍යාව සංස්කාර වලින් මත කොට නැගිච්ච දෙයක් නාම රූප විඥාන. එහෙනම් අවිද්‍යාව සංස්කාරත් අහුනන නාම රූප හොයනකොට අන්න එතකොට හරියට දැක්ක වෙනවා. අවිද්‍ය සංකාර අහුන්නේ නැත්නම් අපි අද තියෙන දේක තමයි දැක්කේ. සංකාර නාමවන් විඥාන නාම රූප හරියට අහුවෙච්ච තැනදී අවිද්‍ය සංකාර අහුවෙන්නට ඕනේ. දැන් පටිසම්පාද අනිත්ංග ටිකක් බැලුවොත් එහෙම. දැන් අපි වේදනා ඊළඟට තණ්හා උපාදාන භව ජාති කියන කාරණා මේ මොකක් හරි කුමන එකක් හරි හරියට අහුනවා නම් එතනදී අර අවිද්‍යාවත් අහුවෙන්නට ඕනේ. මොකද පච්චේ පච්චුප්පන්න සූත්‍රයේදී බුදුරණහන්සේ ලස්සනට පැහැදිලි කරනවා පටිසම්පාදය මොකද්ද පටිසම්පන්න ධර්ම මොකද්ද කියලා. පටිසම්පාදය කියලා කියන්නේ ආවෙනියයි. ඉමස්මින් සතේ ඉඳන් හෝතේ ඉමස් උපා ඉඳන් උප්පජ්ජති. ඉමස්මින් අසතේ ඉඳන් නොහෝතේ ඉමස් නිරෝධ ඉඳන් නිරුද්ධති කියන න්‍යාය. මේ ඇතිකලි මේ වේ, මේ ඉපදී මේ උපදී, මේ නැතිකලි මේ නොවේ, මේ නිරුද්ධ වේ, මේ නිරුද්ධ වේ කියන න්‍යාය. ඒතර අවිජ්ජාව ඇතිකලි සංස්කාර වේ. අවිජ්ජාව නැතිවීම සංස්කාර නැති වේ. අවිජ්ජා ඉපදී සංස්කාර උපදී. අවිජ්ජා නිරුද්ධ වේ සංස්කාර නිරුද්ධ වේ. මේ විදිහට එකින් එක අන්වන් ප්‍රත්‍යයෙන් සිදුවන ස්වභාවය දැකීම තමයි පටිසම්පාදය දැකීම වෙන්නේ. එතකොට ඒක හරියට අහුනවා නම් එහෙනම් අහුන්නේ අවිද්‍යාව. මොකද මේ ඇතිකල්ලි මේ වෙයි කියන න්‍යායත් එක්ක හේතුඵල ධර්ම ඇති අහුනා කියලා කියන්නේ මේ සාත්‍යෝ දැකීම මේක ඇති වෙච්ච ආකාරය දැකීම. එතකොට පටිච්චසමුප්පන්න ධර්ම කියලා කියන්නේ ජාති ජරා ජාතිය ජරා මරණේ භවය උපාදානේ තණ්හාව වේදනාව ස්පර්ශය ඊළඟට සලායතන නාම රූපය විඥානයේ සංස්කාර මේ සියල්ලක්ම පටිච්චසමුප්පන්න ධර්ම. පටිච්චසමුප්පාදයෙන් ගොඩනගච්ච දේව. එහෙනම් පටිච්චසමුප්පන්න ධර්මවල පටිච්චසමුප්පාද න්‍යාය අහු වෙනට ඕනේ ආර්ය න්‍යායත් එක්ක. එහෙනම් මොනදේ අපි සුවත් අපිට මේ අවිද්‍යාව පත්‍ය කරගෙන මේ න්‍යාය අහු වුණොත් තමයි නිවැරදිවම පටිච්චසමුප්පන්න ධර්මවල පටිච්චසමුප්පන්න ස්වභාවය අහුවීම සිදුවන්නේ. එහෙනම් අර අවිද්‍යා සංඛාර මත තමයි මේ සියලු දේවල් ගොඩනගලා තියෙන්නේ. තෙරුවන් සරණයි.
පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම අපි
එරුවන් සම්මා ස්වාමීන් වහන්සේ අරේ සුකතනක ස්වාමීන් වහන්සේ කිව්ව නේද මේ යද නිච්ඡන් සම්දුක්ඛන් කියලා. එතකොට යද නිච්ඡන් සම්දුක්ඛන් කියනකොට නිත්‍ය කරගත්තොත් තමයි දුක්ඛ කියන එක නේද ස්වාමීන් වහන්සේ? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න නම් ස්වාමීන්.
යද නිච්ඡන් කියන්නේ අනිච්ච නිසා දුකයි කියන එක. යද නිච්ඡන් කියලා කියන්නේ යමක් අනිත්‍යද. භාග්‍යතුන් වහන්සේ අනත්ත ලක්ෂණ සුචි පැහැදිලි කරන රූපම් වික්කුවේ නිච්ඡංව අනිච්ඡංවාදී. රූපේ නිච්ච දනිච්ච දනිච්චයි. යමක් යද නිච්ඡං කියනකොට අනිත්‍ය නිසා දුකයි. අනිත්‍ය නිච්ච නිසා නෙමෙයි. ඒ අයන්න එතන ලොක් වෙලා තියෙන්නේ. යද නිච්ඡං යමක් අනිත්‍යද ඒ දේ දුකයි. පාලි සංදි වෙච්ච නිසා ඒක ලොක් වෙලා අයන්න අයින් වෙලා තියෙනවා. ඒ නිසා යද නිච්ඡං තන් දුක්ඛං. අනිත්‍ය නිසායි දුක. නිත්‍යයි කියලා ගත්තනම් දැන් උතනලා තව කාරණාවක් පැහැදිලි කරගන්නවා. දැන් නිත්‍යයි කියලා ගැනීමෙන් සැප වෙන්නේ. එතකොට නමුත් අපේ ලෝකයේ දුකක් තියෙන්නේ නිත්‍යයි කියලා ගත්ත නිසා. එතකොට ලෝකයේ තියෙන දුක පුජ්‍යලයට අනුබද්ධිතයි. එතන නිත්‍යයි කියලා ගත්ත නිසා තමයි අර ලෝකයේ තුල සැපත් ලෝකයේ තුල දුක්කත් තියෙනවා. ලෝකයේ තුල සැප, ලෝකයේ තුල දුක, ලෝකයේ තුල උපේක්ෂාව කියන මේ හැම එකක්ම තියෙන ලෝකයේ තුල නිත්‍යයි කියලා ගත්ත නිසා. ඒකෝ නිත්‍යයි කියලා ගැනීමෙන් ඒ දුක හටගත්තේ. එතකොට අනිත්‍ය නිසා දුකයි කියන්නේ පුජ්ජල අනුබද්ධිත නෙමෙයි. දැන් අපි අර ගොඩක් කාලවට අර පුජ්ජල අනුබද්ධිතව මේ දුක් වේදනාවත් එක්ක තේරුම් ගන්න යන යාමත් එක්ක තමයි අර දුක්ඛ දුක්ඛය විපරණාම දුක්ඛය එක්ක අපි මේක කල්පනා කරන්න යනවා. සංස්කාර දුක්ඛය කියන්නේ අනිත්‍ය අනිත්‍යත් එක්ක හොවෙන සකස් වීම. අන්න අනිත්‍යත් එක්ක සකස් වීම නම් සකස් වීම තමයි දුක. එතකොට මේ දුක කියන්නේ පුජ්ජල අනුබද්ධිත දුක නෙමෙයි. පුජ්ජල අනුබද්ධිතව කතා කරනවා නම් නිත්‍ය නිසා වෙන්නේ. නිත්‍ය නිසා කියලා කියනකොට ඒ නිත්‍යයි කියලා ගැනීම නිසා මේ ලෝකයේ තුල තියෙන දේවල් තියෙනවා. ලෝකේ කොට නැති දේවල් තියෙනවා. එතකොට ඒක නිත්‍යයි කියලා ගත්ත නිසා ලෝකයේ තියෙන අපි සැපයි කියලා ගන්නවා. ආත්මයි කියලා ගන්නවා. ඊළඟට මේ ලෝකයේ තුල ගොඩනගන දේක් දුක් දුක කියලා අපි ගන්නවා. ඉපරණාම දුක්ඛය ගන්න. ඒ ඔක්කොම නිත්‍ය පදනමත් එක්ක ගන්න. අනිත්‍ය වශයෙන් දැක්කනම් ඒ විදිහට දුකයි මේ 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 ලෝකයේ ගොඩනගන දේක් ගන්නේ නේ. ඒතර මේ දුක් වේදනාව කියන කාරණාව නෙමෙයි මෙතන කතා කරන්නේ. සංස්කාර දුක්ඛ දුක් වේදනාව කතා කරන පුජ්ජල අනුබද්ධිතයි. හේතුඵල ධම හේතුඵල ධම කියනකොට පුජ්ජල අනුබද්ධිත දෙයක් නෙමෙයි. හේතුවන් නිසා ඵලයක්. මෙන්න මේක ටිකක් තේරුම් ගන්න නැත්නම් අපි අර හැම එකක්ම පුජ්ජල අනුබද්ධිතයට ගලපලා බලන්න යනවා. එතකොට තමයි අපට ওই කාරණාව ওই විදිහට අහුවෙන්නේ. ඉතින් ඒක මේ අද නිච්ඡන් තන් දුක්ඛන් කියන්නේ අනිත්‍ය නිසා දුකයි කියන මිසක් නිත්‍ය නිසා දුකයි කියන එක නෙමෙයි. නිට්යයි සැපයි ආත්මයි කියන එක තමයි ලෝකේ ඉපදිත සංඥාව. ඒ ගැනීම වැරද්දක් මිසක් නිට්ය නිසා දුක හෝ සැප වෙනවා කියන එක නෙමෙයි. නිට්යයි කියලා ලෝකයාගේ ඉපදිත සංඥාවක් තියෙනවා. කොහොමත් සබහ නිට්ය දුක ආත්ම ස්වභාවය. අරක ඉපදිත සංඥාවක්. ඒ නිසා සැපයි ආත්මයි කියලා ගන්නවා. නමුත් ඒ තුළ තියෙනවා දුක් දුක්ඛ චිපරණාම දුක්ඛය. ඒක අහුවෙන්නේ. ඒක අහුවෙන සංස්කරණ ස්වභාවය අහුවෙච්ච තැනදී තමයි අර දුක් දුක්ඛ චිපරණාම දුක්ඛය සැබෑම ස්වභාවය අහුවෙන්නේ. සරවන් සරණයි.
ආශාසයි. එරුවන් සම්මාය ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ අර මේ ගියේ වර පැහැදිලි කරා අජත්තං වා කායේ කායනුපස්සී විරති බහිද්ධා වා කායේ කායනුපස්සී විරති කියන ඊට පස්සේ අජ්ජන්ත බහිද්ධා වා කියනකොට දෙකම එක පැත්තකට දාලා බලන්න ඕන කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ අර සමුදේ ධම්මානුපස්සීව විහෙරිත වය ධම්මානුපස්සීව විහෙරිත සමුදේ වය ධම්මානුපස්සීව විහෙරිත කියලා ඊට පස්සේ කියන එක ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් කරුණාකර ඉතින්.
තේරුවන් සරණයි. දැන් අජත්ත බහිද්ද අජත්ත බහිද්දා කියලා කියනකොට අජත්ත බහිද්දා කියලා ලෝකයේ තුල අපි ගොඩනගීමත් එක්ක මේ තමයි ලෝකෙ හොයන්න තියෙන්නේ. ඊළඟට අජත්ත බහිද්දා දෙකම එකට වැන්නකොට බෙදා ගැනීමෙන් තොරව දැක්මක් ඇති වෙනවා. සමුදය වය කියන අපට මුලින්ම හොයන්න තියෙන සමුදය. සමුදය හොයනකොට තමයි වය කියන කාරණා ප්‍රකට වෙන්නේ. එතකොට අපට ලෝකයේ ලොකුවටම කියන්නේ අපට ප්‍රකටව මේ දුක තේරෙනකොට අපට මේකේ මුලින් සමුදයක් තමයි හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ අපේ ලෝකයේ මුලින්ම ප්‍රකට වෙනවා තියෙනවා කියලා ගැනීම. එතකොට මේකත් එක්ක අපි සමුදය හොයනකොට අපට වය කියන කාරණාව ප්‍රඥාවත් එක්ක අහු වෙනවා. හට ගැනීමත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ, අවිද්‍යාව දරීම හටගන්නේ නැහැ කියලා. ඊට පස්සේ ප්‍රඥාව වඩා වඩාත් මෝරනකොට අහපව සමුදය දැකලා, සමුදය අහපව නුවණින් කල්පනා කරලා, සමුදය හොයලා, තේරුම් අරගෙන අහපව තේරුම් ගැනීමත් එක්ක වය කියන කාරණාවට අඬ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. සත්‍ය දකින්නකොට නියමාකාරයෙන්ම එයාට දකින්න තියෙන්නේ හට ගැනීමක් නැතිවීමක් කියන කාරණාව. එතකොට දැන් අර ඒ ධම්මා හේතු යම්කිනි සමුදය ධම්මං සම්බන්ධන් නිරෝධ ධම්මං තමයි නියම දර්ශනය ඇති වෙන තැන. එතකොට හට ගන්න නැති වෙනවා කියන කාරණාවේදී දැන් අපිට දැන් අපි ගොඩක් කතා කරනවා සංකතයේ ලක්ෂණේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති සනිසත්තම් පඤ්ඤායති කියලා. හට ගැනීමක් වෙනේනවා නැතිවීමක් වෙනේනවා. අවතරනවා කියලා දත්ත කල්ලි තමයි වෙනස් වීම පැවැත්මක් තියෙන්නේ. එතකොට අපිට මුලික අහුවෙන තැන තමයි අර තියෙනවා කියලා ගත් එක. එතකොට ඒකත් එක්ක ගන්නකොට අපිට මුලින් ඉමසීමත් එක්ක යන තියෙනවා. නමුත් හොඳට ප්‍රඥාව වැඩෙනකොට අර තියෙනවා කියලා ගත්ත ස්වභාවයක් අහපාව ඉමසමින් යන්න දෙයක් නැහැ. හටගනව නැති වෙනවා කියන ස්වභාවයක් එක්ක තමයි දක්න තියෙන. එතන තමයි ප්‍රබලවම සමාධිය හට අරගෙන ඒක කායනපස්සනාවය නම් ඒ කය හා එකතු නොවි වේදනපස්සනාව වේදනාව එකතු නොවි සිතනපස්ස සිත හා එකතු නොවි ධම්මනපස්සනාව ධර්මයන් හා එකතු නොවි නිවීම දක්වා වැඳ තියෙන්නේ. එතන කිසිම විදියකින් අල්ල ගන්න පැවැත්මක් අහු වෙන්නේ නැහැ. මූලික අවස්ථාවේදී විමසමින් තේරුම් ගනිමින් තමයි මූලිකව තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි මාර්ගය වැඩෙනකොට එතනින් හාටේ පුරුදු වෙන ආකාරය. මේ මුලින්ම ඒ කාරණා හු වෙන්නේ නේ. මුලින්ම අර අපේ සමුදයක් එක තමයි යන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
සාදු පැහැදිලි ස්වාමීන් වහන්සේ.
හොඳයි, එහෙමනම් අපි අද දවසේදී ධර්ම සාකච්ඡා නිමා කරන වෙලාවට එළඹ තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාව දැන් රාත්‍රී 10යි. ඉතින් අද දවසේදීත් අපිට ඉතාමත් මගනා ධර්ම දේශනාව ප්‍රසාර ධර්ම සාකච්ඡාවකට සමන්දේ නවත්තන්න වුණා. ජිපාදානුගේ අනුමදසිකවුඩ් නිසවන් වහන්සේගේ ඒ අප කෙරෙහි වූ අනුකම්පාවෙන් උන්වහන්සේගේ කාලය වැය කරලා මේ උතුම් ධර්මය අද දානය කරා. ඉතින් මම ඉතාම ගෞරවයෙන් සවුන් සිසු වෙනුවෙන් ආරාධනා කර සිටිනවා සත්‍යජි දානය සම්බන්ධයෙන් ශ්‍රීමති මහත්මියට අපෝනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පින් දීමකට සිදු කරන ලෙස.
එරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද දිනේ අපිට ඉතාම වටිනා ධර්මදේශනාවක් ඉතාම පැහැදිලි ආකාරයට ජීවිතයට පමුණුවා ගත යුතු ආකාරයට පැහැදිලි කිරීමක් අසන්නට ලැබුණ ස්වාමීන් වහන්ස. ඒ පිළිබඳව ඔබ වහන්සේට සවනට සිසිලස ලෝකේ බොහෝ රටවල් වලින් සම්බන්ධ වෙන සියලුම කලන මිතුරු මිත්‍රයන් වෙනුවෙන් පාද නමස්කාර පූර්වක කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ධර්ම දානය දීමෙන් රැස් කරගත් සියලු කුසලොත් අපරැස් කරගත් සියලු කුසලොත් ඔබ වහන්සේට ආයුර්ණ සැප බල ප්‍රඥා පිණිස වේවා. ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය කරගන්න ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයකින්ම හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම ඒ උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න අතුරු නිවන් දක්නා ජාති දක්වාම උතුම් වූ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් ලැබෙන පුණ්‍ය භූමිවලම සුගතිගාමි වීමට මේ සියලු පින් හේතු වේවා, වාසනාව වේවා. ඔබ වහන්සේගේ ආචාර්යයන් වහන්සේලාටත්, මව් දෙමව්පියන්ටත්, නෑදෑ හිත මිතුරු ආදී සෑම සියලුම දෙනාටත් මේ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබිලා ඉතා සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා. අපිට මේ වගේ ධර්ම දානය දෙන අවුරුදු 20කටත් අධික කාලයක පටන් ධර්ම දානය දෙන අපගේ කල්යාණ මිත්‍ර දලුවත්ත මහත්මානන්ට මේ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලැබේවා. එතුමාට මෙවැනි අගනා උතුම් සේවය කරන්ට බොහෝ කාලයක් දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනා කරන ආකාරයකින් සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. එතුමාගේ පරලෝ සැපත් දෙමාපියන්ටත්, අනිකුත් නෑදෑ හිතමිතුරන්ටත් මේ සියලු පින් වලින් උතුම් වූ නිර්වාණ අවබෝධයට පත් වෙන්න හේතු වේවා, වාසනාව වේවා. පවුලේ දූ දරුවන්ගේ සියලු කටයුතු යහපත් විදිහට සිදු වෙලා ඒ සෑම සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ගත කරමින් මාර්ගඵල නිවන් අවබෝධය කරා යාගන්න හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම අපිට හැමදාම කල්යාණ මිත්‍ර සම්පත්තියක් වන මේ සියලුම කලන මිතුරු මිත්‍රයන්ටත් මේ සියලු පින් වලින් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබේවා. ඒ සෑම සියලුම දෙනාට තමන් පතන ආකාරයට සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේ කරන සියලු කුසල් හේතු වේවා, වාසනාව වේවා. ඔබ අප සෑම සියලුම දෙනාට නිවන් දක්නා ජාති දක්වා උතුම් වූ සද්ධර්ම ශ්‍රවණියක්, කල්යාණ මිත්‍රාශ්‍රයයක් ලබන්නට පුළුවන් පුණ්‍ය භූමියල පමණක් සුගතිගාමි වෙලා සුවපහසුවෙන් මගඵල නිවන් අවබෝධ කරගන්න මේ සියලු කුසල් පාරමිතා බවට පත් වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. හොඳයි, අපි ඉතාම ගෞරවයෙන් පුජපද අලව්‍ය අනුමදස්ස ස්වාමීන් වහන්සේට යොමු වූ ස්වාමීන් වහන්සේ අපි එහෙමනම් අද දවසේදී මේ උතුම් ධර්ම සාකච්ඡාවත් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වූ ස්වාමීන් වහන්සේ.
දරුවන් සරණයි. අද දවසේදී මේ සවන් සිසිලක් සජීවි දහම් සාකච්ඡාවට සම්බන්ධ වුණ මේ සියලු දෙනාටම මේ ධර්ම සාකච්ඡාව තුළින් විශාල ධර්ම සම්භාරයක් දහම තේරුම් ගන්න අවශ්‍ය දහම් කාරණා බොහෝ ප්‍රමාණයක් උදා කර ගන්නට නැත්නම් ළඟා කර ගන්නට හැකියාව ලැබුණා. ඉතින් මේ රැස් කරගත්ත මේ සියලු පුණ්‍යානුභව බලයන්ද මේ සියලු දහම් කාරණා වල මේ සියලු වටහා ගැනීමට උපකාරන සියලු දේවල් උපකාරයෙන්ද මේ සවන් සිසිලස ධර්ම සාකච්ඡාවට සහසම්බන්ධ වුණ සියලුම දෙනාටත්, ඒ වගේම දලුවත්ත මහත්මයාට, ඒ වගේම මට මේ අවස්ථාව උදා කරලා දුන්න රවින්ද කොග්ගලගේ මහත්මයාට, ඒ වගේම මේ සාකච්ඡාව සඳහා මේ පහසුකම් සලසා දුන්න නිහාල් රූපසිංහ මහත්මයාට, ඒ වගේම මාගේ කල්යාණ මිත්‍ර ගුරු ස්වාමින් වහන්සේ, ගුරු දේවුත්තම ලොකු ස්වාමින් වහන්සේ සතර සියලුම ගුරු ස්වාමින් වහන්සේලාටත් මේ සියලුම දහම් පරියාය වටහාගෙන සම්මාදිට්ඨිය ඇති කරගන්නට තව තවත් කල්යාණ මිත්‍ර සම්පත්තියේ සද්ධර්ම ශ්‍රවණී සලසා ගන්නට ඒ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට සියලු හේතු වාසනා උපකාරයක්ම වේවා කියලා ආශිර්වාද කරනවා මේ සියලු දෙනාටත්. ඒ වගේම අපි සෑම සියලු දෙනාටම මේක එකාකාර උපනිශ්‍රේම වේවා. තෙරුවන් සරණයි.
සද්දා සීල දාන වාසම් බදන් සම්පන්න
සද්දා සීල දාන වාසම් බදන් සම්පන්න සද්දා සීල දාන වාසම් බදන් සම්පන්න සද්දා සීල දාන වාසම් බදන් සම්පන්න සද්දා සීල දාන වාසම් බදන් සම්පන්න සද්දා සීල දාන වාසම් බදන් සම්පන්න සද්දා සීල දාන වාසම් බදන් සම්පන්න සද්දා සීල දාන වාසම් බදන් සම්පන්න සද්දා සීල දාන වාසම් බදන් සම්පන්න සද්දා සීල දාන වාසම් බදන් සම්පන්න සද්දා සීල දාන වාසම් බදන් සම්පන්න සද්දා සීල දාන වාසම් බදන් සම්පන්න සද්දා සීල දාන වාසම් බදන් සම්පන්න සද්දා සීල දාන වාසම් බදන් ස